ජාති දෙකක් තියෙනවා. කායික සුවයයි චේතසික සුවය කියන එක මානසික හිතට දැනෙන සුවයයි. දැන් අපි ඇහෙන දෙයක් දැකලා සතුටු වෙනකොට කායික සුඛයක්ද චේතසික? මම නැත්තම් සෝමනස්සය කියලා එකට කියන්නේ. කායික සුඛයක්ද සෝමනස්සයක්ද? සෝමනස්සය සතුටු වෙන එක. නේද? ඇහැට දැනෙන්නේ නැහැ නේ ඒක. හිතද? හිත තමයි සතුටු වෙනවා නම් සතුටු වෙනවා. හැට පුළුවන් අර වර්ණ රූපේ පෙන්වන්න විතර. ඒක ගැන හිතන එක හිතෙන් කරන්නේ සෝමනස්. කනට සද්දයක් ඇහෙනකොට සෝමනස්. ඒකත් සුඛ පැත්තට දාන්න බෑ. මාර මගේ හොඳ කියනවා කියලා හිතට තමයි හිතෙන්නේ. නේද? ඒ අනිත් පැත්තත් එහෙමයි. දැන් මට බනිනවා කියලා හිතනකොට දෝමනස්ස ගැටෙන ගතිය. හරි? ඒක දුක්ඛ දෝමනස්ස. සුඛ සෝමනස්ස. මේ විදිහට වෙනස් වෙනවා. ඒක සුඛ වේදනා කියනකොට සුඛ සෝමනස්ස දෙකම අපි සාමාන්‍යයෙන් දානවා. දුක්ඛ වේදනා කියනකොට දුකයි දෝමනස්සයයි දෙකම එකට කතා කරනවා. සමහර වෙලාවල ඒ දෙක බෙදලත් ගන්න පුළුවන්. ତොර වේදනා ಜಾති තුනයි කතා කරන්නේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, ඊළඟට අදුක්ඛම සුඛ. දුකක් නැති, සුඛක් නැති වේදනා. සාමාන්‍යයෙන් මෙතරත් කියන්නේ. නේ සුඛ වේදනා කියලා කියන්නේ එතකොට මොන වගේ දෙයක්ද? යම් විඳීමක් තියනවා නම් ඒක සුවදායක නම් මිහිරි නම් නේද? කායික වෙන්න පුළුවන්, චේතසික වෙන්න පුළුවන්. ඒක සැපයක් කියලා, සුවයක් කියලා හිතනකොට ඒක සුඛ වේදනා. එනකට දුක්ඛ වේදනා කියන්නේ කායිකව හෝ මානසිකව අපි දුකටපත් කරන අමිහිරි ඒ ගතියට කියන දුක්ඛ වේදනා. ඒක දෙකම නොලැබෙන තත්ත්වය. දුක කියන්නත් බෑ, සුඛ කියන්නත් බෑ. ඒ වගේ විඳීමක් තියෙනවා නම් ඒකට කියන අදුක්ඛම අසුඛ වේදනා කියලා. සුඛ වේදනාවක් එනකොට අපේ එන්නේ මොන වගේ සිද්ද? ඇලෙනවද ගැටෙනවද? ඇලෙනවා. හ්ම්. ඔව්. ඒකට කියනවා ඒකේ යටින් තියෙන රාගානුසය. ලෝභයේ පැත්තට යන්නේ. ඇලෙනවා. රාගානුසය. අනුසය ධර්මයේ අනුසය කියන්නේ යට නිදාගෙන ඉන්නවා. හැංගිලා ඉන්නවා. අනුසය ධර්ම. අපිට පේන්නේ නැහැ ඒක තියෙනවා කියලා. ඒකට කොයිදයි හරි මතු වෙන්න බලාගෙන ඉන්නවා. ඒකට ඒ සුඛ වේදනා එනකොට නැලෙන පැත්ත රාගානුසය තියෙනවා. දුක්ඛ වේදනා එනකොට ගැටෙන ගතියට කියන්නේ පටිඝානුසය. පටිඝ. පටිඝානුසය තමයි දුක පීඩා එනකොට තියෙන්නේ. පටිඝානුසය. තරහ එන පැත්ත. පටිඝානුසය. අදුක්ඛමාසුඛයයි මුලා වෙන ගතිය තියෙනවා. ඒකට කියන අවිද්‍යා නුසය. අනුසය විදිහට කියන්නේ අවිද්‍යාව. අවිද්‍යා නුසය. හරි. ඊට බලන්න සාමාන්‍ය ලෝකේ කෙනාට සැප වේදනාව આવුත් මතුවෙන්නේ රාගානුසය. ඒකෙන් තමයි හිතන්නේ කියන්නේ ක්‍රියා කරන්නේ. ඇලීම පැත්තෙන් යනවා. දුක් වේදනාවක් આવොත් පටිඝානුසය. එතකොට ගැටෙන පැත්තෙන්, තරහ පැත්තෙන්. ඒකත්ෙන් හිත හදනවා, කියනවා, බනිනවා. මේ කතා කරන කායික ක්‍රියා පටිඝ. දුක්ඛම සුඛ වේදනාව ආවත් එතනත් ඇත්තක් දකින්න නුවණක් නැහැ. උලා වෙලා තියෙන්නේ අවිද්‍යාව තමයි එතන ඉන්නේ. මොකද ওই වේදනා තුන තිරිසන් සත්තුන්ටත් එනවනේ. සත් වේදනා, දුක් වේදනා, මඳහත් ගති වේදනා සත්තුන්ටත් එනවා, මිනිස්යන්ටත් එනවා. ඒකට අර සප වේදනාව උපදිනවා, දුක් වේදනාව ගැටෙනවා. නදහත් පැත්තේ ආවත් එතන මුලාව. මේක වෙන්නේ කොහොමද? අරව මේවා දන්නේ. අවිද්‍යාව වෙති. එතකොට අපි සෑහෙන බරව ඉන්නේ අකුසල් සිත් හදන්නමනේ. කොයි වේදනාව ආවත් හොඳ සිතක් නෙමෙයි නරක. අකුසල් සිත්පයි හදන්න මේ ලෝකේ හැදිලා තියෙන්නේ. එතකොට අකුසල් කරනකොට විපාක මොන වගේද? දුක් දායක විපාක තමයි වැඩිපුර ඉන්නේ. නේද? කුසල් කළොත් තමයි හොඳ විපාක. එතකොට අපි සාමාන්‍ය කෙනා පුරුදු වෙලා තියෙන්නේ මොන වේදනාව ආවත් අකුසලයට බර වෙන්න. ප්‍රති දුක් විඳිනවා කියන එක අහන්න දෙයක් නැහැ නේද? වැඩිපුර විඳින්නේ දුක් සසරේ යනකොට. ඒක ඔකේ යම් කිසි නුවණක් පිහිටියොත් තමයි ඒව කුසල් බවට පත් කරගන්න පුළුවන්. ඒක හුඟක් වෙලාවට මේ ධර්මයක් අහන්න ලැබෙන අයට තමයි ඒක මේ තව පැත්තක් තියෙනවා කියලා දකින්න පුළුවන්. ටිකක් හිතන අයට, නුවණින් හිතන අයට මේ සුඛයේ ඇලීම විතරක් නෙමෙයි ඒකේ අලෝභ පැත්තත් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මං විඳින සුඛේ තව කෙනෙකුට ලබා දෙන්න ඕන. අපි බඩගින්නේ ඉඳලා කෑම කනවා වගේම තව බඩගින්නේ ඉන්න කෙනෙකුට දානයක් දෙන්න හිතනවා. ඒකට අලෝභය එන්නේ නේ. ඒ වගේ පටිගය බලන්න ඕන. දැන් තරහා Taman තරහෙන් අනුන්ට බනිනකොට කෑ ගහනකොට නිකන් Tamanට සතුටක් වගේ දැනෙන්නේ. ඒක තේරුම් ගන්න නම් කරන්න තියෙන්නේ තව එක්කෙනෙක් ඔය විදිහට මට බැන්නොත් කෑ ගැහුවොත් කොහොමද? තමන්ව උපමා කරලා අත්තානම් උපමා කත්තා නහන්නේය නඝාතේ කියලා කියනවා. තමන්ව උපමාවට ගන්න ඕන පටිගෙයි. අපි තව සතෙකුට ගහන්න ගියොත් මටත් ඔය වගේ වැදුනොත් මොනවද? ඒකට මං කැමැතිද? ඒ අකමැති නම් එහෙනම් කැමැති නෑ. මේකම තමයි සතෙක් මරන්න ගියොත් මාව කවුරු හරි මරනවට මං කැමතිද? ඒ වගේ තමයි ඌ මරනවට කැමති නෑ. තමන්ව උපමා කරලා බලලා එතකොට ඔන්න පටිගයේ වෙන ඊ අකුසලය ඊළඟට කුසල පැත්තට හරව ගන්න පුළුවන් නේද? අකුසලෙන් වළකින්න අවස්ථාව තියෙනවා. ඒක තියෙන්නේ ටිකක් නුවණින් හිතන කෙනාට. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් ඔහොම හිතලා සුගතියක ඉඳලා ආයේ සුගතියට යන්නේ බොහොම සුළු පිරිසක් කියලා. අපි මැරෙන මොහොතේ මතක් වෙන එක අනුවනේ ඊළඟට කොහෙද යන්නේ කියන එක තියෙන්නේ. සුගතියේ යනවාද දුගතියේ යනවාද කියලා නේද? ඒකට අකුසල හිතක් සිහි වුණොත් දුගතිය සතර අපාය. කුසල් සිතක් සිහි වුණ සුගති මනුෂ්‍ය දිව්‍ය ලෝක වගේ වෙන්න පුළුවන්. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන ඒවා සුගති. ඒ මැරෙන මොහොතේ සිහිපත් වෙන්නේ ඒ තමන් කරපු කුසල්ද අකුසල්ද කියන කාරණුව ඊළඟ උපත සිද්ධ වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ඒ උපමාවක් දෙනවා. රණීය පොත්තට පස් ටිකක් අරගෙන මෙතන තියෙන පස් කැට ටිකද වැඩි මහ පොළොවේ තියෙන පස් කැටද? එතකොට මහ පොළොවේ තියෙන පස් කැටනේ වැඩි කියන්නේ. එතකොට අන්න ඒ වගේ ප්‍රමාණයක් යන්නේ දුගතිය. මේ නියපොත්තට ගත්ත ටික වගේ කොටසක් තමයි ආපහු සුගතියක උපදීන්නේ. ඒක වෙන්න පුළුවන් කියලා පේනවා නේ. යම් කිසි වේදනාවක් දැනෙනහම ওই තුනෙන් එකක් නේ වේදනාව දැනෙන්නේ. ඒකට ඒක ගැන නුවණ මෙහෙයෙව්වේ නැත්නම් අපිට එක්කෝ රාගානුසය නැත්නම් පටිඝානුසය නැත්නම් අවිජ්ජානුසය. ඔකට තමයි ගොඩාක් සාමාන්‍ය කෙනා අහුවෙන්නේ. කියන කෘතඥ කෙනා අහුවෙන්නේ ඔකට. බොහොම සුළු පිරිසක් තමයි ඒක පොඩ්ඩක් නුවණින් බලලා ඒක අර කුසල පැත්තට හරවගන්න. එතකොට ඔය දෙකම දැන් මේ සංසාරේ යන හැටි නේද? මරුණයින් පස්සේ උපදින හැටි. දැන් හරි සැපයි කියලා හිතනවා නේ. දුක් වේදනාව දැන් වේදනාව අඩු වුණහම හරි සතුටක් නේද දැනෙන්නේ. දැන් සුඛ වේදනාව දැනෙනවා. ඇති යන්තම් මේකෙන් බේරුණා. සුඛ වේදනාව එනකොට මොන අනුසයද? රාග අනුසය. පටිඝානුසය ඉඳලා රාගානුසයට පණිනවා.
ඉතින් එතකොට ඔය විදියට
දිව්‍ය ලෝකයන් නැබෑ රාගානුසය.
දෙවියෝ වෙනුනේ රාගෙදී.
තියෙනවා ඒ උනාට අර දැන් ඒක තමයි දැන් මේකේ අකුසල් අකුසල් සිතක් ආවොත් එහෙම දුගතිය යන්නේ නේ. ඒක තමයි දැන් අපි යම් කිසි කෙනෙක් පුරුදු වුණොත් ඒ සුඛ වේදනාවේ ඇලෙන්නේ නැතුව ඉන්න මේ ඒක උදව් කරගෙන කරන්නේ අකුසල් නිවේයි නම් තමයි දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඒකට ඒකට
පිංසිදු වේවා කියලා හිතනවා.
එතකොට හොඳයි. එතකොට සුගතියක යන්න පුළුවන් නේද? එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ බොහොම සුළු පිරිසක් තමයි ඒ පැත්තට
හැරෙන්නේ.
ඔව්. ඒක තමයි දැන් මම ඊළඟට කියන්න හැදේ. දැන් ඔය සුගති හරි දුගති හරි යන විදිහනේ. දැන් එහෙම සුගතියේ ගියත් ඉතින් ඊළඟට ආයේ සුගතියක යයිද කියන්න බෑ. ඈ තමන්ගේ අර කුසලුත් ඉවර වෙනවා.
සිදුවේවා
කියලා සාමාන්‍යයෙන් කියන්නේ බෞද්ධ පුරුදු තියෙන කෙනෙක්. අනිත් එක්කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ thank you කියලා හරි කියනවා
නේ. ඒ හොඳයි ඒක. ඒක මේ දාන සිතක්. හරි. විකං කියන්නේ
නේද පින් සිදුවේ කිව්වට හරි නෑ. ඒ වෙලේ හිතෙන් හිතෙන් එනවා නම්
ඒක එයාට කරුණාවක් හිතෙන්න ඕනේ. අනේ මට මේක කෝපේ දුන්නා හරි.
ඔව්.
මට වතුර ටික දුන්නා හරි මොන අහන්න කියලා නේද?
ඔව්.
නිකන් බොරුවට පින්සිදු වෙයි කියලා.
ඔව්. මොකද එහෙම හිතන්න ඒ අවස්ථා අඩු වෙනවා ඉතින් දැන්. සනීප වුණත් ඉතින් තව කොච්චර බිලක් ගෙවන්න තියෙනවද? හොස්පිටල් එකට ડોක්ටර්ට ඌව මතක් වෙනකොට ඔය කුසලිතක් ඇහිද? ඒක තමයි දැන් මේ පැත්තෙනුත් හරියට දැන් ඉස්සර නම් ඉතින් වේද මහත්තුරු ડોක්ටර්ස්ලා බොහොම අසනීපට බෙහෙත් කරනවා නිසා සල්ලි බලාගෙන නෙමෙයිනේ කරන්නේ. ඒ අදත් එහෙම කෙනෙක් හිටියොත් ඉතින් අර කුසල් පැත්තට යන පැත්ත වැඩි. අනිත් පැත්ත තිබුණත් ඉතින් දැන් පොලිමේ ඉඳලා බැන බැන යන්නේ ડોක්ටර්ලට. එහෙම කිහිල්ලා, ඒ කියන්නේ දැන් බලන්න අපේ හිත නරක කරගන්න තියෙන අවස්ථා තමයි වැඩි. කුසල් කරගන්න තියෙන තැනත් අපි නැති කරගන්න. අපිට උදව්වක් හම්බ වුණත් එතනත් මොනවා හරි බැන බැනේ. දැන් අපි අත්දකිනවා දැන් දාන දෙන්න යන වැඩි පිරිසක් ඉන්නවා හිත නරක කරගෙන ඉන්නේ. දානේ දුන්නාට. දානේ ඉතින් මහා ලොකු උත්සාහයක් අරන් සෑහෙන මහන්සි වෙලා තමයි වියදමක් කරලා එහෙම දානේ දෙන්නේ. අන්තිමට ඇවිල්ලා ඉතින් අර අඩුපාඩුකක් ගැන හිත හිතා අර සතුට නෙමෙයි ආයේ ගැටෙන පැත්තට යනවා. පටිගේ පැත්තට. ඒකට අර කුසලෙත් බාල කරගන්න. කුසල් සිත් හදන්න කොච්චර අවස්ථාව තියෙනවද? දැන් මේ වගේ තැනක් තමයි ඔය අසනීපයක් කියලා බෙහෙත් ගන්න ගියාම ඉතින් එක්කෝ හොස්පිටල් එකේ ඔය වැඩ කරන අයට හරි බණි. එයා මේ අතු ගාලා නැහැ. මෙතන ජරාව අරකයි මේකයි. දොස්තර මහත්තයා නම් හොඳයි. මේගොල්ල කිසිම වැඩක් නැහැ. ලෙඩේ සනීප කරගෙන ඉනකොටත් බැන බැන ඉන්නේ. දැන් අපි කුසල් සිද්ද හැදෙන්නේ කියන්නේ ඒක බොහොම කල්පනාවෙන් ඉන්න කෙනෙකුට තමයි යන කුසල් සිත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒක කල්පනාවෙන් ඉන්න කෙනාට අවස්ථාව තියෙනවා ඕන තැනක කවුරු හරි බැන්නත් කුසල් සිතක් ඇති කරගන්න හැකියාව. අනේ මෙයාගේ මෝඩකමට නෙවෙයි බණින්නේ මම මොකට තරහ ගන්න කියලා හිතුවහමත් කුසල පැත්තට හැරෙනවා. Taman තරහ ගත්තේ නැහැ නේද? දැන් පියර හොඳ දෙයක් කරලා කුසල් කරනා වගේ නරක පැත්ත එනකොටත් කුසල් කරගන්න පුළුවන්. දැන් ඒක කරන්න පුළුවන් වෙන්නේ අන්න දැන් ඊළඟට දැන් අපිට ඊට වඩා අවස්ථාව තියෙනවා. දැන් බුදු කෙනෙක් පහළ වුණ කාලෙක ධර්මයක් අහන්න ලැබුණ කාලෙක ඔයිටත් එහාට යන්නත් අවස්ථාව තියෙනවා. අකුසල් යටපත් කරලා කුසල් කරන්න විතරක් නෙමෙයි ඊළඟට ආමේ කුසලේ අරමුණු වෙලා සුගතියක ගියත් ආයේ දුගතියට එන එක නැවතිලා නැහැ නේ. ඒකෙන් මිදිලා නැහැ නේ. මේ දුක් විඳීමෙන් සසරින් මිදිලා නැහැ නේ කියන දේ දකින්න උදව් වෙන්නේ ධර්මය. මේ බුදු කෙනෙක් පහළ වුණ කාලෙක විතරයි ඔහොම අහන්න ලැබෙන්නේ. එහෙනම් ඒ දෙකෙන්ම මිදෙන්න විදිහක් තියනවාද කියන්නේ අන්න හිත දිනු කරන පැත්ත. එතකොට ඒකට එන්න නම් ඉස්සෙල්ලා අපි අර සැප වේදනාවේ ඇලෙන පැත්තයි දුක් වේදනාවේ ගැටෙන පැත්තයි අඩු කරගන්නවා. හරි. එතකොට සුඛ වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව තවාන්තයක්. අදුක්කම සුඛ එක තමයි මෙද හරියදී. එකත් මුලාවෙන් එහෙම නැට අර දෙකේ ඉන්නවට වඩා හොඳයි. දුකේ ගොඩාක් තරහ ගන්නවා සැපේ සතුටු වෙනවා පැත්තේ හිටියොත් එහෙම ලෝභයි ද්වේෂයි. කෙලින්ම දුගතියේ යන්න වැඩ තමයි කරන්නේ. එතකොට අපිට පුළුවන් නම් සැපේ ඕනවට වඩා සතුටු වෙන්නෙත් නැතුව ඒ කියන්නේ රාගානුසය පැත්තෙන් යන්න නැතුව දුකේදී ගැටෙන්නේ නැතුව පටිගානුසේ පැත්තෙන් යන්න නැතුව ඉන්න පුළුවන් නම් අර අකුසල් හැදෙන එක නවත්ත ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ කුසල් සිත් වැඩි දියුණු කරගන්න පුළුවන්. එතකොට ඔක තමයි ඉන්නේ සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා.
ඒක නිසා භාවනාව පුරුදු කරගන්න එක තමයි
ඒක කරන්න පුළුවන්. ඒක තමයි. දැන් නිකන් කෙනෙකුට ඒක අමාරුයි. සාමාන්‍ය ලෝකේ හැදිලා තියෙන්නේ අපාය යන විදිය. ටිකක් හිතන කෙනාට තමයි මේ සුගතිගාමි වෙන්න පුළුවන්. ඒකනේ අර නියපොත්තේ උපමාව ගත්තේ. මෙච්චර සුළු පිරිසකට තමයි ওই විදිහ හිතෙන්නේ. ඊටත් වඩා සුළු පිරිසක් තමයි ඊළඟට ධර්මයක් අහලා ඒකෙන් ප්‍රයෝජනය අරන් මේ දුකෙන් මිදෙන පැත්තට වැටෙන්නේ. ආර්ය මාර්ගයට වැටෙන්නේ. එතකොට ඔන්න බලන්න දැන් ඔය සූත්‍ර කීපයක දැන් සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පද. එහෙම නැත්නම් සැප වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව ඒකාන්තයක් අදුක්කම සුඛ එක මැද. එහෙම දේශනා කරන මජ්ජේ සූත්‍රය කියන එක. මජ්ජේ සූත්‍රය. හරි. මධ්‍යම ප්‍රතිපදාව කියලා පොත දෙවෙනි පොතේ තියෙනවා. ඒ අන්ත දෙකට නැවැටි මැද. හරි. දැන් බලන්න මේ දුකේ ගැටෙන්නේ නැති වෙනකොට සැපේ වැඩිපුර ඇලෙන්නේ නැති වෙනකොට අන්ත වලට වැටෙනවා. මැදකට එනවා. හරි. නැද්දට ආපු පළියටම තාම ගැලවුනෙත් නැහැ. ඒකෙත් තියෙනවා මොකද්ද මේ මෝහය නැත්නම් අවිද්‍යාව මුලා කරන ගතිය. නේද? ඒ මෝහේ හිටියත් තාම ලෝකේ යනවා. හැබැයි වැඩිපුර ඉතින් කුසල් පැත්ත තමයි සිද්ධ වෙන්නේ. මොකද අරවට ඇලිලා පව් පැත්ත අඩු කරගන්නවා. නේද? ඒ වගේ අයගේ හිත ටිකක් උසස්. හැම තිස්සෙම තරහ අරන් ඉන්න කෙනෙක්ගේ එහෙම නැති කෙනාගේ වෙනසක් තියෙනවා නේද? අන්න ඒ වගේ මනස උසස් භාවයක් තියෙනවා එයාගේ. කේන්ති නොගන්න කෙනාගේ මනස සාමාන්‍යයෙන් උසස්. නේද? තරහ ගන්න කෙනාට. ඒ වගේ නම් ඇලීම පැත්තෙන් ඕනකට වැඩ යන කෙනාට වඩා අර ඒක අඩු කෙනාගේ මනස උසස්. හරි. උඩ ඒ මට්ටමක් හින්දා තමයි අපි මනස උසස් මට්ටමක් තමයි මනුස්ස කියන්නේ. සත්තුන්ගේ ওই ගතිය අඩුයි. සත්තු නිකන් ඔය රියැක්ට් කරනවා විතරනේ. නේද? අපි කොට ගැහුවොත් හපා ගන්න පණිනවා මිසක් මෛත්‍රී කරන ගතියක් නැහැ. මිනිස්සුන්ගෙත් ඒ ගති තියන අය ඉන්නවා. මොකද ඒ යට ඉඳලානේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මනස උසස් වෙනකොට අර දෙපැත්තට යන ගතිය අඩු වෙනවා. එතකොට උසස් මනසකට තමයි ඔන්න ඊළඟට මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. හරි. එතකොට අදුක්කම සුඛ වේදනාව පැත්තට එන කෙනාට දැන් හිතට විවේකෙකුත් තියෙනවා. තරහ අරන් ඒව පස්සේ පන්නන්නෙත් නෑ. ඇලිලා ඒ පස්සේ පන්නනවා ගතියත් අඩුයි. එයාට අර මානසික විවේකී තියනවා නේද? එයාට පේනවා දැන් මේ අර දෙකේම නොහිටියට මේ මැදකුත් තියනවා නේ කියලා. නැත්තම් සාමාන්‍ය කෙනා ওই දෙපැත්තේ පැන පැන ඉන්නේ. මේ ඒ පන්නන්නේ තණ්හාවෙන්. තණ්හාව මහංකාරිය කියනවා සිබ්බණිය. ගැට දානවා. දිගට දිගට ගෙනියනවා. ඒවයි. ඈ. සැපේ හරි දුකේ හරි. මොකද ඒ දෙකෙන් එහාට දෙයක් පේන්නේ නැහැ කියනවා කියලා. දැන් ඔන්න ටිකක් නුවණ දියුණු වෙන කෙනාට පේනවා ඊළඟට මොකද්ද මේ? මේ ඒ කියන්නේ දුක නැති කරගන්න සැප විතරක් නෙවෙයි තියෙන්නේ. ඈ. දුකේ වෙන පැත්තකුත් තියෙනවා. දුක් නොවිඳ ඉන්න පැත්තකුත් තියෙනවා සැප පැත්ත පස්සේ ඉලවන්නේ. දැන් මුලින් පේන්නේ දුක නැති කරගන්න සැප විතරයි තියෙන්නේ කියලා. නේද? දැන් සැප ආවේ නැතුවට දුකේ අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට තමයි අර උපේක්ෂාව නැත්තම් අදුක්කම සුඛ පැත්තට එන්නේ. මැද හත් බවකට. ඒකේ සහනයක් තියනවා කියලා කියනවා නේද? ඊළඟට තව ටිකක් ඔන්න දැන් ධර්මයත් අහලා නොවනින් හොයන කෙනාට පේනවා මෙතනත් මේ අවිද්‍යාවක් තියෙනවානේ. මේ මැද හිටියට හිතට සහනයක් තිබුණාට මේ තාම සසරි දුක් විඳින එක නැවතිලා නැහැ කියලා නේද? එතකොට ඔන්න එතන අවිද්‍යාව යෙදිලා කියලා ඒක හොයනකොට විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාවෙන් මිදීම. විද්‍යාව. විද්‍යාව නොවැදුනොත් මොකද වෙන්නේ කියලා ඔන්න පේන්න ගන්නවා. එහෙම කෙනා ඊළඟ ස්ටෙප් එක තමයි විමුක්තිය කියන එක. මිදෙනවා. විමුක්තිය. එතකොට අවිද්‍යාවෙන් හදන හිත් වලින් මිදෙන්න පටන් ගන්නවා විමුක්තිය. එතකොට එතන දුකෙනුත් නිදහස් වෙනවා. මේ විමුක්තිය තියෙන කෙනා තමයි නිවනට පත් වෙන්නේ. ඔය ටික විස්තර කරනවා චූල වේදල්ල සූත්‍රයේ. විසාක උපාසක ධම්මදින්න මහත් තෙරණගෙන් අහනවා වේදනා කීයක් තියෙනවද? තුනයි. මොනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. සුඛ වේදනාවේ අනුසය මොකද්ද? රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය මොකද්ද? පටිඝානුසය. අදුක්ඛම සුඛ වේදනාවේ අනුසය මොකද්ද? අවිද්‍යානුසය. ඊළඟට අහන හැම සුඛ වේදනාවේම රාගානුසය තියෙනවද? නැහැ කියනවා. සාමාන්‍යයෙන් රාගානුසය තිබුණාට හැම වේදනාවෙම සුඛ වේදනාවේම රාගානුසය නැහැ. හැම දුක්ඛ වේදනාවේම පටිඝානුසය තියෙනවා. ඒත් නැහැ කියන්නේ. දුක් වේදනාව ආපු පළියටම පටිඝය ඇති කරගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය කෙනා එහෙම වුණාට. ඒ වගේම හැම අදුක්ඛම සුඛ වේදනාවේම අවිජ්ජානුසය තියෙනවාද? එහෙමත් නැහැ කියනවා. ඒ නැති අවස්ථා කීපෙකුත් කියනවා. දැන් සුඛ වේදනාවේ රාගානුසය නැති එකක් තමයි අර දට සමාධිය දිනු කරලා ප්‍රථම ධානයට සමවැදුනහම. ඒකට එතන රාගානුසය යෙදෙන්නේ නැහැ. හරි. ඊළඟට ඔය දැන් හිත දිනු කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කවදා මට මේ ප්‍රතිඵල ලැබෙයිද? තාම නැහැ. ප්‍රතිඵල ලැබෙයිද? එතකොට නිකන් තාම නෑ කියනකොට නිකන් දෝමනස්ස ගතියක් නේ. ඒ දෝමනස්ස හිත පටිගේ නෙවේ. පටිගානුසේ නෑ. හරි. මේකට කියනවා එනෙක්කම්ම දෝමනස්සේ කියලා. අතහැරීමට එන දෝමනස්ස. තරහක් නෑ. ඒ කියන්නේ අකුසල් බවට යෙදෙන්නේ නෑ. හරි. ඒක හොඳ පැත්තට ඒක යෙදෙන්නේ. එතකොට දැන් හැම දුක් වේදනාවෙම අපිට තරහ අරන් පව කරගන්න ඕනේ නැහැ. දෝමනස්සෙත් තියනවා මේ පටිඝානුසය නැති එක. ඊළඟට අදුක්කම සුඛ වේදනාවට දෙන උදාහරණේ තමයි හතරවෙනි ධානය. උපේක්ෂාව නේද? එතකොට ඒකේ අවිජ්ජානුසය නැහැ කියන චතුර්ථ ධානය. ඒ නියම උපේක්ෂාව එතන තියෙනවා. ඒ උදාහරණ තුනක්. දැන් අපිට පේනවා දැන් අර විදර්ශනා කරන කෙනාගෙත් ඕවා නැති වෙන්න පුළුවන්. නේද? විශේෂයෙන් වේදනානුපස්සනාව. වේදනාව ගැන හොකට බලන්න පුරුදු වෙනකොට අර පරණ පුරුද්දට ඇලෙන්න හරි ගැටෙන්න හරි යන්නේ නැහැ. නේද? මොනවද බලන්න පුළුවන් වේදනාව දිහා? අපි වලා ඉන්නකොට වෙනස් වෙනවා දකින්න පුළුවන්. අනිත්‍ය බව දකින්න පුළුවන්. මේ වේදනාව දිගටම මෙහෙම තියෙන්නේ. ඊළඟට අපි නුවණින් දන්නවා වේදනාව හටගන්නේ කොහොමද? පස්සපක්ඛය වේදනා. මේ ස්පර්ශයක් නිසාමයි වේදනාව. ඒ කියන්නේ ආයතනයක් වැඩ කරනකොට තමයි වේදනාව. පස්සපච්චය වේදනාව. එතකොට ඒකේ පස්සේ නිරුද්ධ වෙනකොට වේදනාවක් නිරුද්ධයි. එතකොට ඔකේ ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් නැහැ. මේ මට බාර ගන්න අවශ්‍ය නැහැ ඕක. ඕක කන්ට්‍රෝල් කරන්න ගියොත් තමයි අපි කර්ම කරන්නේ. මේ වේදනාව ස්පර්ශ
කරනවා
කියනවා නේද? දැන් ගත්තත් එතන කර්මයක් එනවා. සිද්ධ වෙනවා. නෑ නෑ. ඒක ඒක ඒ ලෙඩකට බෙහෙත් ගන්න එක වෙනම කතාවක්. හැබැයි තෙන් හැම ඔලුවකම මටම පැනඩෝල් බිබී ඉන්න ඕනේ. පොඩ්ඩක් බලන් ඉඳලා සනීප කරගන්න පුළුවන් ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් භාවනා කරනකොට ඔය බෙහෙත් ගන්න එක ටික ටික අඩු වෙනවා. ඔව්. අන්නම් බැරි වේදනාවක් කවොත් ඉතින් එහෙම ඒ වෙලාවට ඒක අසනීපයක් නම් ඒකට වෙලෙන්නේ නැහැ. හැබැයි දරන්නම් බැරි වේදනාව දිහා තමන්ට බලන් ඉන්න පුළුවන් නම් ලෙඩේ සනීප වෙනවා විතර නෙමෙයි නිවන් දකින්නත් පුළුවන්. වැඩ දෙකක් වෙනවා මාර්ගයේ. වේදනානුපස්සනාව හොඳට වඩන්න ඒකට ලොකු ශක්තියකුත් ඕන. නේද බලන් ඉන්න මේක ඇත්ත තත්ත්වේ දැක්කොත් විසීමත් ඕන එතන නුවණ පිහිටන්නත් ඕන තනතර වේදනාව ඉතකින්න පුළුවන් නම් මේකත් පස්සපච්චය වේදනා ස්පර්ශයෙන් ඇති වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා මේක පවතින්නේ නැහැ අනිත්‍යයි ලෙඩක් තියෙද්දි පුළුවන් ලෙඩක් තියෙද්දි රහත් වුණ අයත් ඉන්නවා ඒ රහතන් වහන්සේලා. ආවද මේ මරණ මොහොතේ තමන්ට පුළුවන්කම ලැබුණොත් නිවන් දකින්න පුළුවන්. ඒක රහතන් වහන්සේ කෙනෙක් ඉන්නා බෙල්ල කපා ගන්නවා. ඒ වේදනාව දිහා බලලා රහත් වෙනවා. තව එක්කෙනෙක් ඉන්නා කකුල් දෙකට අර ගලක් පෙරලගෙන කකුලේ යට කඩා ගන්නවා බිඳ ගන්නවා. ඒක මෙනෙහි කර කර ඉඳලා රහත් වෙනවා. ඒක හැමෝටම කරන්න පුළුවන් නෙමෙයි. ඒ මට්ටමට ඒක තමයි මං කිය ඒ ශක්තියක් තියෙනවා නම් Tamanta ඒ විදර්ශනය කරන්න. ඒ දරුණු වේදනාවත් උදව් වෙනවා. ඒක දුක් සහිතයි ඒ වුණාට ඉක්මන් ප්‍රතිඵල. කියන දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා කියලා. ප්‍රතිපදාව දුකයි. ඒක හරි. එහෙම එහෙම හිතුවහම තමන්ට ශක්තිය එනවා ඊළඟට වේදනාව දිහා බලන්න.
ඉතින් ඇයි එහෙනම් කෙනෙක් මට කිව්වේ මම කිව්වහම නේද මට ඕන එකක් ලැබෙන එකක් මං හැම කිසිම හිතන්නේ අර මට වාසනාවක් මෙච්චර කියන එක කොච්චර කෙනෙක් ඉන්නවද ඒකවත් නැති ඒගොල්ලෝ කියලා මම ඕක කිව්වහම මම
නෑ ඒක ඉතින් ඒක වැරදි.
එහෙම කරන්න ඉතන උනා කුසල් පුරව ගන්නවා. අකුසල් පුරව ගන්නවා.
නෑ ඒක මං කියේ දෙපැත්තක් තියෙනවා කියන්නේ. කෙනෙකුට අකුසල් වෙන්න පුළුවන් කෙනෙකුට කුසල පැත්තෙන් එහෙම හිතන්න පුළුවන්.
ඒකුම්මලේ එක්කෙනෙක්ට අකුසල් එක්කෙනෙක්ට කුසල්
මේ තමන්ගේ නුවණ යෙදෙන්නේ කොහොමද?
ආ හිත හිතේ තියෙන
ඒ කම්පෙයා කිරීමෙන් දාරග අපි රටගේ කිව්වේ එන්න කවුරු හරි භාවනා කරන්නේ මෙයානම් ප්‍රතිඵල ලැබුවා මේ මටත් ලැබෙන්න ඒතකොට හොඳ පැත්ත
එයාට
ඊර්ෂ්‍යාව නෙමෙයි ඒක තමයි මම කියන්නේ ඕන්න ඊර්ෂ්‍යාවෙනුත් හිතන්න පුළුවන් නැත්නම් ඒක Tamanට හොඳ පැත්තෙනුත් හිතන්න පුළුවන් ඒ දෙපැත්තම ජාර පැත්ත බලලා කෙනෙකුට කියන්න පුළුවන් ඕක එපා වැරදි. අනිත් පැත්ත ඒක හොඳයි. හරි. ඒ තමන්ගේ නුවණ
සතුටු වෙනවා කියන එකත් එක්ක නේද?
ඔව්. දැන් කම්පෙයා කරන්න පුළුවන් දැන් ඔන්න භාවනා කරනකොට ඔන්න දැන් රිදෙන්න ගන්නවා. කකුල දිගාරින්නමයි හිතෙන්නේ. තමන්ට හිතෙන්න පුළුවන් මේ මං ඔయిత වඩා දුක් විඳිනවානේ අපායි කියන්නේ. කොච්චර දුක් ඉඳලා තියෙනවද? ඒ හින්දා මේක එක එක කම්පෙයා කරනකොට කොච්චර අඩු දෙයක්ද මේක විඳගෙන මම භාවනාව කරනවා. මේක හොඳ පැත්ත. එහෙම කම්පෙයා කරලා හොඳ පැත්තට ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ නුවණ යෙදෙනවා. කෙනෙකුට ඒක අනිත් පැත්ත පෙන්නත් පුළුවන්. මේක මේ පැත්ත බලලා තමයි යා කියලා තියෙන්නේ. මේ දෙපැත්තම තියෙනවා. ඒ හින්දා තමයි දැන් වේදනානුපස්සනාව කියන එක වඩන කෙනාට හැම වේදනාවම භාවනා ආරම්භණ. අනතන ඉවාසිය දෙනවා. වේදනානුපස්සනාව වේදනා දිහා බලන් ඉන්න පුරුදු වෙන කෙනාට හැම වේදනාවම අර විදර්ශනා අරමුණක් කරගන්න පුළුවන්.
දැන් කියන්න පුළුවන්ද? අපායේ ඉන්න බඩකියෝ ඒගොල්ලෝ කවදා හරි ගැලවෙන්න පුළුවන්ද? නැත්නම් තවත් තවත් කවුද දැන් අපි තේම කියොත්? හරි වැඩක් මිනිසුන්ව මරමර ඇනඇන පුච්ච පුච්ච ඉන්න.
ඒකත් අකුසල තමයි රැස් වෙන්නේ.
ඉතින් ඒගොල්ලන්ට ගැලවෙන්න බෑ කවුරක්වත්.
ඒ එහෙම වෙන්නේ ඉතින් කර්ම ශක්තිය අනුවනේ. දැන් අපි සතෙක් වෙලා උපදින්නේ අපේම කර්ම ශක්තිය අනුවනේ. දැන් කොටියෙක් වෙලා ඉපදුනා නම් සත්තු මරන්නම වෙනවද? දැන් මරන්නේ සතා එක්ක තරහට නෙමෙයි කන්න. ඉතින් කොටියක් පව් කරන්නේ නැද්ද? ඒ කර්මය නිසාම ඒ වගේ තැන් හැදිලා එනවා.
එතකොට දැන් කොටි කියලා ඉපදුනොත් එයාට එදෙනින් ගැලවෙන්න අමාරුයි.
ගැලවෙන්න අමාරුයි. මොකද ඒ ඉපදුනේ පෙර කර්මයක් බලවත් හින්දා ඒ විදිහට විපාක දෙන්නේ. දැන් මිනිස්සෙක් වෙලා ඉපදුනත් දැන් හොරුන් මැද්දේ ඉපදුනොත් හොරකම් කරන පවුලක ඉපදුනොත් ඒ පැත්තට යන්නනේ වැඩිපුර මේක තියෙන්නේ. අර ඒකත් එයාගේ කර්ම ශක්තිය එකයි නේ එක. හැබැයි එයාට වුණත් මිනිස්සෙක් හින්දා ධර්මය අහන්න ලැබිලා නුවණ පිහිටියොත් බේරෙන්න අවස්ථාව තියෙනවා. එතනයි වෙනස තියෙන්නේ. ඒක මිනිස්සෙක් වෙනවා ආරණ්‍යයකට හොරෙක්. ඇවිල්ලා දකිනවා මේ ටිකක් ලොකු පාත්‍රයක් තියෙනවා හැමෝම ඇවිල්ලා වැඳලා යනවා ඒ භාවනා කරන අය රත්තරන් එක. මට හිතෙනවා මේක හොරකම් කරගත්තොත් නම් ඔව් සෑහෙන ජීවිත කාලෙටම ඇති කියලා. මේ අහම්බෙන් ඒදෙන්ට ආපු වෙලාවේ දැකලා මේ දැන් හිතනවා හොරකම් කරන්න. ටිකක් බලා ඉන්නකොට හැමතිස්සෙම කවුරු හරි ඉන්නවා. ඒ හින්දා හිතනවා මම මෙතන දවසක් ඉඳලා කවුරුත් නැති වෙලාවක මේක අරන් යනවා කියලා. එතන නවතිනවා. ඉතින් නිකන් ඉන්න බෑනේ. ඉතින් ආරන්නේ පොඩි පොඩි අතු ගන්නවා. අරවා මේවා පොඩි පොඩි වැඩ කරනවා. කෑමත් හම්බ වෙනවා. ඉතින් දවසක්ම හිටියට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. කවුරු හරි ගන්න හදනකොටම කවුරු හරි එනවා. ඔහොම ඔහොම දැන් සතියක් විතර ඉන්නවා. දැන් තාම ඉන්නේ මේක හොරගම් කරන්න බලාගෙන. ඔහම ඉන්නකොට ඉතින් නිකන් ඉන්න බෑ. දැන් අරගොල්ලෝ කරන ඒවා දැන් වඳිනකොට එතන ඒවා අහගෙන ඉන්න ඕනේ. මේගොල්ලෝ කරන ඒවා පේනවා. ඔහම ඉන්නකොට මෙයාගේ හිත වෙනස් වෙනවා. ඊට පස්සේ කොහොම හරි භාවනා කරලා රහත්
වෙනවා.
බණත් දෙනවා. ඒක තමයි දැන්. ඔව්. කුසල කුසලයටත් වඩා කුසලයේ තිබුණා ඒ අවස්ථාව ලැබෙන්නේ.
කුසල්
කියන්නේ නේද? දැන් මනුස්ස ජීවිතේ ලැබුණා ධර්මය අහන්න ලැබුණා. ඔකටනේ කුසල් ලෝණය. එතන ඉඳන් එයාගේ ප්‍රඥාව යෙදුනොත් එයාට අවස්ථාව තියෙනවා ඒකෙන් බේරෙන්න. එතකොට ඒකයි ත්‍රිසං මේ ආත්මේ භයානකයි කියන්නේ අපායක් කියන්නේ. ඒ අවස්ථාව නැහැ. මනුස්සෙක් වෙලා බොහොම දුක් විඳින මට්ටමක ඉපදුනත් මේ අවස්ථාව තියෙනවා. නුවණ තියෙන කෙනාට කොහෙන් හරි ධර්මයේ ඇහුනොත් බේරෙන්න අවස්ථාව තියෙනවා.
සර සමහර තේසන් තමයි අර ඒගොල්ලන්ට මේ තියෙන මේ ඒක අනු යන්නේ පොඩ්ඩක් වෙනස් වෙන වෙලාවලත් තියෙනවා.
ඔව්.
අර මේ ඔයකින්ගේ පෙන්වා එක පොඩ්ඩක් අර මේ මොකද අර
තියෙනවා.
ගොඩාක්
දැන් ඔය බල්ලෝත් අරගේ
සරයක් පෙන්නුවා ඔයගොල්ලෝ දැක්කත් දන්නේ අර පොඩි ළමෙක්ව බේරන්නේ පූසෙක් ඇවිල්ලා බල්ලගෙන් බල්ලව එනෝනවා පූසා
පූසෙක් ඇවිල්ලා එළවලා
ළමයා බේරන්නේ ඉතින් ඒ තිරිසන් සත්තුන්ගෙත් ඒ වගේ
අවස්ථාවක්
මිනිස්සුන්ට විතරනේ මේ සත්තුන්ට උදව් කරගන්න වෙලාවල් තියෙනවා
නේද ඒ වගේ වෙලාවල් වලදී කුසල
ඔව් ඒ හින්දා තමයි අර කලාතුරකින් ගෙනකොට උඩට එන්න පුළුවන්. දැන් අපායේ ඉඳලා උඩට එන කට්ටියට අර උපමාවමයි ගන්න. දුගතියක ඉඳලා ඊළඟට සුගතියක එන්නේ මේ වගේ නියපොත්තට ගත්ත පස්ටික වගේ පොඩි ප්‍රමාණයක්. එහෙම කොටසක් ඉන්නවා. ඊළඟට අපි ගොඩක් පින් කරලා අවසන් මොහොතේ අර නරක හිතක් පහළ වෙලා යන අයත් ඉන්නෝනේ. ඒගොල්ලන්ගෙත් සාමාන්‍ය හොඳ ගතිගුණ තමයි හිටින්නේ. මම දාපහු උඩට එන පැත්තටනේ අර කුසල් බලවත් තින්දා.
හැබැයි ඒගොල්ලෝ වැඩි කල් ඉන්නේ නැහැ
අපයි. දැන් අර අම්ලදේවි වගේ අර සතියක් විතර තමයි ඉඳලා තින්නේ. මේ වගේ වැඩි කාලයක් ගත වෙන්නේ මොකද කුසල් බලවත් තින්දා. එහෙනම් අර මහාම යන්නේ කොහොම වෙතත් වැඩිපුර කුසල් කරන එක හොඳයි. සෙල්ලම අපි දැන් සිහිය පිහිටන්න පුරුදු කරනවානේ. ඔන්න වේදනාවක් දැනෙනවා කියලා දන්නවා දැන්. ඒ දිහා නුවණින් බලන්න ඉන්නවා. බලන් ඉන්නකොට ඔයකේ තියෙන ගති ටික පේන්න ගන්නවා. මුලින්ම වෙන්නේ වේදනාව වැඩි කරනවා. ඒ අපේ හිතේ ගතියෙන් තමයි වැඩි කරන්නේ. නැත්තම් බලපු හින්දා වැඩි වෙන විදිහක් නැහැ. ඈ දැන් හොඳටම පේනවා මං කියන කායික දුක්ඛයි දෝමනස්සයයි දෙකක් තියෙනවා. මේ දෝමනස්සේ මානසිකව තමයි වැඩි කරන්නේ. හිත තමයි වැඩි කරන්නේ. ඔකත් නොවනින් බලන්න පුළුවන්. මේ අපි වේදනාවක් තියදී වෙන කතාවක හිටියොත් අපිට දැනෙන්නේ නැහැ. ආයි මේක බලනකොට තමයි විදෙන්නේ. වැඩි කරා. දෝමනස්ස ඇති කරන්නේ මන ආයතන මනෝ සංපස්යෙන් ඒ වුණාට කායික දුක ඇති කරන්නේ කාය සංපස්යෙන් කාය ආයතනේන පස්සයක් තියෙනවා කාය පොට්ටබ්බ කාය විඥාන කියන හැටෙන් තමයි කායික වේදනාව දැනෙන්නේ ඒක ඊළඟට මනසෙන් ගන්නවා වැඩි කරන්නේ මනසෙන් මන ධම්ම මනෝ විඥාන කියන එක. මනසෙන් තමයි වැඩි කරන්නේ.
අතුලෙන් අවකායකනේ.
ඔව්. ඔව්.
අපොට්ටබ්බේ තියෙන මේ ශරීරයේ
නෙමෙයි. නෑ නෑ, කය ඇතුලේ තියෙන. ශරීරය ඇතුලේ දැන් අපේ බඩගිනි දැනෙන්නේ. බඩ දැවිල්ල දැනෙන්නේ. ඒ කය ඇතුලේ. කය ස්පර්ශේ මේ ඇඟේ පිට සමෙත් තියෙන ඇතුලේ තියෙන. ඇඟතුලෙන් වේදනාවක් ආවත් ඒ කාය සම්පස්සේම තමයි. හැබැයි වැඩේ තියෙන්නේ වේදනාව අපි වැඩි කරන්නේ මනස. මන ආයතන. ඒක ගැන හිතනකොට නෙවෙයි. ඒ දැන් කැන්සර් එකක් වගේ එකක් හිතන්න. ඔක තියෙනකොට රිදෙනවා. හැබැයි ඔක දැනගන්න කලින් එච්චර රිදෙන්නේ නැහැ. ඩිටෙක් කළාට පස්සේ තමයි කවුරු හරි කිව්වට පස්සේ තමයි සෑහෙන නිකන් මේ මහා දුකක්
වෙන්නේ. ඒ වැඩි වෙනවනේ කොහොම හරි දැන්
ඒක නෑ නෑ වැඩි වෙන්නේ දැනගත්තට පස්සේ.
කැන්සර් සයිලර් ලොකු වෙනවනේ කියන්නේ.
දැන් මම මගේ මම දන්න එක්කෙනෙක්ගේ මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් හිටියා. අම්මට කැන්සර් එකක්. මේගොල්ලෝ කිව්වේ නෑ අම්මට. අම්මා සාමාන්‍ය විදිහට හිටියා මේ ටෙස්ට් කරන්න ගියා වෙන මොකක් හරි කියලා ඉතින් මේව කර කර. ඊට පස්සේ කොහොම හරි ඉතින් එක සැරයක් මේක දැනගත්තා. එනේ යාළුවෝ වරවමින් කවුරු හරි මගක් හරි කියලා. ඊට පස්සේ ඉතින් මම හිතන්නේ අවුරුද්දක් විතර තමයි හිටියේ. හැබැයි අර කරනවා දැන හිටිය අවුරුදු 10ක් විතර
මානසික තත්ත්වය
සාමාන්‍ය වේදනාවක් විතරයි තිබුණේ. ඒතර අර මානසිකව විඳින දුක
නැහැ.
දැනෙන්න පුළුවන්. ඔව් ඩඩක් ගන්නවා දැනෙනවා නේද?
ඔව්. මේකත්
මේකත් වැඩි වෙන්නේ. ඔව්. ඒක මොකක් වුණත් කමන්න ඒක දිහා බලයි. බය වෙන්න එපා. හා? මට බලයි. මේක තමයි මේ අපි ওই දැනීමක් නේ තියෙන්නේ. අය වෙනසක් වුණත් දැන් දැනගන්නවා වෙනසක් වෙනවා කියලා දැනගන්නවා. ඒ දිහත් බලයි. ඒකට බය වෙන්න එපා. ඔන්නම් එහෙම හිතන්න පුළුවන්. හිතුවේ නැතත් බලා ඉන්න එකෙන් පේනවා අනිත්‍ය. තියන අනිත්‍ය දකින්න පුළුවන්. අපි හිතලා අනිත්‍ය දකින්නත් පුළුවන්. තියන එකේ ඇත්ත දකින්න කොටත් අනිත්‍ය පේනවා.
එතකොට ඒක වෙන්නේ මොකද කියලා හිතන්න.
ඒවා හොයන්න ඕනේ නැහැ. ඒවා හොයන්න ගියම බය වෙනවා. මේ මොකක් හරි ලෙඩක් තමයි අර කයි වෙන්නේ කියලා හිතනවා නේද? ඒ ඒකේ හිතන්න එකම දේ දැන් මේ මං බලපු හින්දා මේක වැඩි වෙන්න විදිහක් නැහැ නේද? ඇත්තටම ලෙඩක් තිබුණා. ඕක දිහා බැලුවා කියලා ලෙඩේ වැඩි වෙන්න විදිහක්
නැහැ.
දැන් මේ අපි සිහිය තියනකොටනේ ඕක දැනෙන්නේ. ඒ විදිහට හිතලා ඒ දැනෙන දේ දිහා හොඳට බලා ඉන්න. දැන් ඔව ගොඩක් කලාවට බාධා වෙනවා. දැන් අපේ භාවනා කරපු එක්කෙනෙකුට තිබුණා මේ යාට හොඳට සමාධිය එනකොට එක පාරට නිකන් මේ හાર્ට් එක හරියේ නිකන් රිදිලක් කියලා. ඉතින් මෙයාගේ වෙලාවට ඊට කලින් මොකක් හරි ඔය හાર્ට් ප්‍රොබ්ලම් එකකුත් තිබිලා තියෙනවා. ඒක තමයි මේ හිතෙන් පෙන්නන්නේ මේ. මට රාය 12ට එකට විතරක් කතා කරනවා නේ කොහොම හරි එන්න මේ අමාරුයි කියලා. කොහොම හරි ඉතින් එයාගේ බය නැති කරගන්නකන් ඒක තමන්ගේ මනසින්ම තමයි නැති කරගන්නේ. ඒ වෙලාවට තමයි එන්න ඕනේ ඒක මේ අර ජීවිත පූජාවෙන් භාවනා කරනවා කියන්නේ. නැටුණක් තමන්නේ මේ කියලා කරගෙන යනවා. කේන මට්ටමට එන්නවා. එතන නුවණක් තියෙන්න ඕන. දැන් හැම තිස්සෙම මේ භාවනා හොඳට එනකොට තමයි මේක එන්නේ. ඔකේ ඔය සාමාන්‍යයෙන් දැනෙන්නේ ඒවා. හරි. ඉතින් ඒක දෙතුන් පාරක් එහෙම වෙනවා නම් තේරුම් ගන්න ඕනේ මේක අසනීපයක් නෙවෙයි. අසනීපයක් නම් භාවනා කරනකොට කොහෙත්ම එන්නේ නැහැ. හරි. ඇත්තටම හાર્ට් ඇටැක් එකක් තියෙනවා. ඔව් ඒක භාවනා කරද්දී එන්නත් දැන් මොකක් හරි ස්ට්‍රෙස් එකක් හරි මොකක් හරි ඇවිල්ලා තියෙන කෝක ඉන්නේ භාවනාව කියන්නේ ඒක අනිත් පැත්තනේ එතකොට ඒක එතකොට දකින්න ඕන මේක මේ නීවරණයක් මතුවේ මුලා එච්ච
දෙන්නේ හැබැයි ආතක
ඒකට මුකුත් දුන්නේ නැහැ. ඊට පස්සේ හොඳට භාවනා නම් කරගත්තා. ඊට පස්සේ ධානයක් වඩන්න පුළුවන් වුණා මෙයා. අරට ප්‍රශ්නයක් ආවේ.
හැබැයි ඉන්නේ බයලොත් මම මැරෙයි කියලා එතකොට හරි නරකයි
නේද? ඔව් ඒ බයට මැරෙන්නත් පුළුවන්. ඒකේ බය එනකොටත් ඒ බය දිහත් බලනවා. මොකටද බය වෙන්නේ? හරි. මැරෙනවා කියමු. මරුණත් දැන් බය වෙලා මරුණොත් යන්නේ අපායෙ. බලන් ඉඳලා මැරුණත් සුගතිය. ඕකේ 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 ඉතින් කියන තරම් ලේසි නෑ මේ කරන්න. ගොඩක් අපේ හිත තමයි බලපාන්නේ සංකේතයකට.
හිත බලන ඒක
තේරෙන්නේ නැහැ. මේක යටි හිතේ තියෙන දැන් අර යට හිතුනේම මේ heart attack එක තමයි මතුවෙන්නේ. හැම සැරේම යා හොඳට භාවනාවට එන්න හදලා නවත්තපු වෙලාවල් තමයි ගොඩාක් වැඩි. අන්තිමට මම කොහොම හරි ඉතින් එයාට කන්වින්ස් කළා ඔය බය නැති කරගෙන ඔක කරන්න. ඒ පුරුද්ද අරගෙන අරගෙන හරි ඒක ආවා වැඩි වුණා. ඒත් ඕන දෙයක් වුණ දැන් කියලා බලන් හිටියා. ඒක ගලාට පස්සේ තමයි එකෙන් බේරුනේ. ඊට පස්සේ තමයි එහාට යන්න පුළුවන්. ලෙඩේ ඉතින් ආවේ නෑ. ඉතින් සුව වෙන්න ලෙඩක් තියෙන්නේ බෑ.
නෑ.
ආයෙ ඔපරේට් කරන්න උන්නේ. ඒක තමයි ලෙඩේ මතුන්නේ තාමත් ඉන්නවා. දැන් ඇමරිකාවේ ඉන්නේ. ඒක තමයි මං කියන්නේ. එහෙම ඒ සාමාන්‍ය දෙයක් භාවනාවේදී දැන් පපුව ඩඩක් ගන්න එක ඇහෙන්න ගන්නවා. අපිට නිකන් ඉද්දී ඇහෙන්නේ නැහෙනේ. එතකොට ඇහෙනකොට මේක ඒකත් වැඩි වෙනකොට කොහමද කියන එක අපිට වැඩක් නැහැ. වැඩි වෙනා නම් වැඩි වෙන එක දිහා බලන්නේ. එතකොට හිතන්න දැන් බලන් ඉන්න දෙයක් තියෙනවා නේද? භාවනා ආරම්භයක් තියෙනවා. ඒකට සතුටු වෙන්න. නෑ හිත දුවන්නේ නැහැ නේ ඒක දිහා බලන්නේ. ඒක හොඳ භාවනාවක්. හොඳ විදර්ශනයක් කරනවා. ඒකේ දැන් අර හිතේ බය එනකොට බයත් දකින්න පුළුවන් නම් තවත් හොඳයි. මේ මේක දැකලා මොකද්ද මේ බයක් එන්නේ? ඒකත් හිතන්නේ ඇති කරන්නේ. නේද? මම දැකලා ආයෙ අරක දිහා බලන්නේ. ඒ සාමාන්‍ය දෙයක්. කවුණගෙන උඩ පිටත් වෙනවා කියන්නේ. දැන් අර නාඩි වැටෙන එහෙම ඇහෙන්න ගන්න. ඒ තමන්ගේ අවධානය හොඳ වෙන්න. කලින් නොහැසුනේ ඒවා ඇහෙන්න ගන්නවා. දකින්න දැනෙනවා. ඒ සිහිය හොඳයි සමාධිය හැදෙනවා. ඔව්. ඒකට බය වෙන්නේ පය වෙලාවට තව ඒක දිහා හොඳට බලائیں۔ බයක් හිතනවා නම් හිතන්න මම මේ භාවනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් කරන්නේ. ඒක බුදුහාමුදුරන්ට මොකක්වත් කරදරයක් වුණ නැහැ. එහෙනම් ඒක අනුගමනය කරන මටත් කරදරයක් වෙන්නේ නැහැ. අර බුදුගුණ මතක් කරන්න කියන්නේ ඒක. බුදුගුණ මතක් කරපු ගමන් බය නැති වෙනවා. එහෙමත් හිතන්න පුළුවන්. එහෙම හිතලා ආයි බලයි. ඒක හොඳයි කියලා දකින්න. ඉතින් දැන් බලා ඉන්න දෙයක් තියෙනවා. හිත දුවන්නේ. හොඳට බලා ඉන්නකො. ඈ? ඒක දිහා හොඳට බලා ඉන්න. මුකුත් කරන්න නැතුව ඒ දිහාම බලා ඉන්න. ඒක හිතන්න යන්න එපා. අඩු කරගන්න නෙමෙයි බලයි මේ අපි දැන් 100 හිත එකඟ වෙලා මේක විතරයි හිත
තියෙන්නේ
ඒක හොඳට බලයි මේ බලා ඉඳීම හොඳ භාවනාවක්
අනිත් එක බය වෙන්න නැති වෙන්න ඕනේ නේද බය වෙන්න
concentration එකට කොටොන් දාන්න
ඒක ඉතින් කරලා බලන්න ඒක දැන් ඕක මේ අඩුවේයි කියලා හිතලා බලා ඉන්න එපා එතකොට තව වැඩි වෙනවා අද හිතන්නේ දැන් කරන්න හද. හිතෙන් මොනවා හරි කරන්න ගියොත් ඔගේ අනිත් පැත්ත කරලා භාවනාව නවත්තන පැත්තට තමයි යන්නේ. මේ නීවරණ බලවත් වෙනවා. මේක නීවරණයක් කියන එක දකින්න ඕන හිතෙන් පෙන්න නැහැ මේකම. මේ මාව බය කරලා භාවනාව නවත්තන්න හදන. වාතාව. ඒකට අහු වෙන්නේ නැහැ. මම මේක බලන්නේ. ඕන දෙයක් උන දෙම් බලන්නේ. ඒ විදිහට කළොත් ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. බලන් ඉඳලා බලන්නකො ඊට පස්සේ කියන්න මොකද වුනේ කියලා දැන්ම වෙන දේ දැනගෙන භාවනා කරන්න බෑ බලන් හිටියත් අඩු වෙයි කියලා දැනගෙන නම් ඒක බලන් ඉන්න ඕනේ අපි සිහිය තියාගෙන ඉන්න ඒකට දන්නවා මේක මේ මොහොතේ මේ මොහොතේ මෙහෙම මෙහෙම දැනෙනවා මෙහෙම දැනෙනවා මෙහෙම දැනෙනවා කියලා දන්නවා ඒ කියන්නේ හිතේ අවධානය තියෙන. ඒක ගැන හිතන්න ඕනේ නැහැ. එතෙන්ටම සිහිය තියෙනවා.
Attention.
ඒ වෙලාවේ වෙන්නේ මොකද්ද කියලා හොඳට දන්නවා. දැන් මං කිව්වොත් ඔය කුරුල්ලා ලේන එක කෑ ගහනවානේ. ඒක අහගෙන ඉන්න කියලා. ඒක විතරක් අහගෙන ඉන්න පුළුවන් නේ. තව ඒව ඇහෙනවා. එමුණාට වැඩි අරකටම අවධානය තියාගෙන ඉන්න පුළුවන් නේ. අනිත් අය කතා කරනේවත් ඇහි. ඒ වුණාට අපේ අවධානය අරකට. අන්න ඒ වගේ තමයි මේ දැනෙන දෙයට සිහිය තියාගෙන ඉන්නවා. ඒක බලා ඉන්නවා කියන්නේ ඒකයි. සිහි අවධානය තියාගෙන ඉන්නවා. ඒ අතරේ අරව මේවා තව පෙයි. ඒවට යන හිත යනකොට ආයේ අර බලා ඉන්න එකට ගන්න ඕනේ. මම මේකයි බලන්නේ.
සමහරවිට
ඒක දන්නවට කමන්නේ. හුස්මත් දැනෙන්න පුළුවන් අරක බලන් ඉන්න ගම. ඒ දෙක තිබ්බට කමන්නේ. මේක බැරි වෙලාවත් ඉවර වුණත් එහෙම ආයේ හුස්ම දිහා බලන්න. ඒ බලන් ඉන්න එක නැති වෙන්නත් පුළුවන් නැති වුණත් ආයෙ හුස්ම දිහා බලන්න. ඉගෙන හිතන්න ඕනේ. ආයෙ පටන් ගත්තොත් ආයෙ බලන්න ඕනේ. එහෙම එනවා.
මේ වගේ ශබ්දකුත් ඇහෙනවා නේද?
ඔව්. අර සාමූතු ශබ්දයක් නැති වෙලාවට තියෙන ශබ්දනේ. ඔව්. ඒක අහන් ඉන්න. ඒ අහගෙන ඉඳීම හොඳ එකෙන් හොඳ සමාධියකට යන්න පුළුවන්. ඒ අර නිකන් කුල් ගාලා වගේ සද්ද
කියන්නේ. ඔව්. ඒකගේ විදිහට ඒක දැනින් බලන්න
නිකන් කුල් ගාලා. ඔව්. ඒ බලන් ඉන්නකොට ඒකත් වැඩි වෙනවා. ඔව්. එතකොට ඒක හොඳයි කියලා ඒක විතරක් අහගෙන ඉන්න. මොකද හිත දුවන්නේ. දැන් Taman අවධානය යොමු කරන එක නෑ ඒක තේරුම් ගන්න. අවධානය යොමු කරනකොට ඒක වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ අපේ හිතට හොඳට පේනවා නේද? ඒකයි වෙන්නේ. ඒ හිතුණට කමන්නේ ඒත් හොඳයි කියලා
බලائیں۔
එතකොට වෙන සද්ද ඇහෙන්නේ නැහනේ. ඩෙෆ් වුණත් ආයේ සද්ද ඇහෙන්නේ නැහනේ හොඳට භාවනා කරත හැකියි. කවුරුවත් බණිනේ ඒවා ඇහෙන්නේ
නැහනේ.
පැත්තකින් දැන් ප්‍රතික්‍රියාවක් බව පේනවනේ මං කියුවේ සුඛ වේදනාව කියන එක ප්‍රතික්‍රියාවක් වේදනාවක තියන්නේ නෙමෙයි අපි මේක හොඳයි කියලා දාගන්නේ හිතෙන්නේ බින්දනේ කියන්නේ දැන් දැනෙන ස්වභාවය එකක් අපි ඒක බාර ගන්න ස්වභාවය තව එකක් දැන් කායික වේදනාව එක මට්ටමක් මම අර කියලා තියන්නේ ඔයගොල්ලෝ දැන් පොඩි කාලේදී කරවිල කන්න එහෙම ආස නැහැ නේ. දැන් හරි ආසයි නේ. ඔව් මොකද්ද වෙනස? ඉතින් දැනෙන එකේද වෙනස වෙලා තියෙන්නේ? අපේ විඳින්නේ මනසෙ. අපි විඳින විදිය වෙනස් කරගත්තා. දැන් මේක හරි ගුණයි කියලා ඔළුවට දාගත්තා. දැන් හරි රහයි. ඉස්සර ඒ කතා දන්නේ නැනේ. එතකොට කැමතිද? තේනවද හිතට වෙනස් කරන්න පුළුවන් විදි? එතකොට ඔය දැනෙන එක නෙමෙයි හිත පෙන්නන. ඒ හින්දා තමයි අපිට අර සැප වේදනා දුක් වේදනා කියන ඒවා තියෙන්නේ. දුකේ ගැටෙන්නේ හිත පෙන්නන එකට. සැපේ ඇලෙන්නේ හිත පෙන්නන එකට.
ඒ හිතට පෙන්නන්නේ පස්සේ.
නෑ. වේදනාව ඉන්නේ පස්සපච්චය වේදනාව. ඒකට කායට දැනෙන වේදනාව කියන්නේ කාය සම්පස්සේ හින්දා කායික වේදනාව. කාය ආයතනේ වැඩ කරනවා. ඒ ස්පර්ශයෙන් තියෙන වේදනාවක් තියෙනවා. හැබැයි අපි මේ විඳිනවා කියලා හිතලා විඳින්නේ ඒක නෙවෙයි.
මනෝ සංපස්සේ.
ඕකට අපි අර පරණ අද්දකීම් ටිකත් උතෙන්ට ගත්තට පස්සේ තමයි මේ අඩු වෙන්නේ හරි වැඩි වෙන්නේ. ඇලෙන්නේ හරියට එන්නේ. දැන් අර කරවිල දිවේ ගෑවෙනකොට කාය ස්පර්ශයෙන් ඒ කියන්නේ රසක් දැනෙන්නේ. ජීවාසම්පස්සේ නේ පස්සපච්චය වේදනා. ඒ රසේ නෑ මේකට කැමතිද අකමැතිද කියන එක. ඒක දෙන්නේ මනසෙන්. ඒ කියන්නේ මනසෙන් දානකොට පෙර අද්දකීම් ටිකත් උතෙන්ට ගන්නවනේ. මෙච්චර කල් ඔළුවට දාගෙන තියෙන ටික. නේ? කැමැති වෙලා තියෙන්නේ වේදනාව විදිහට දැකලා නැහැ. වේදනාව ගැන හිත කියන දේ පස්සේ තමයි එළවන්නේ. එනවා වේදනානුපස්සනාව කියන්නේ වේදනාවේ ඇත්ත తත්වේ දකින්න සිහිය යොමු කරගෙන ඉන්නවා. අර හිතෙන් කරන වැඩ ටික අඩු වෙනවා එතකොට. එතකොට දැනීමක් විතරයි. මේක මට දැනෙනවා කියන එක ටික අඩු වෙනවා. දැන් මුලින් හිතන්න ඔන්න අත රිදෙනවා නැත්නම් කකුල රිදෙනවා. දැන් පටන් ගන්නෙ මගේ කකුල රිදෙනවා කියලානේ. එතකොට තමයි අමාරු. ඕක දිහා බලා ඉන්නකොට මගේ කකුල කියන කතාව අයින් වෙනවා. අතන වේදනාවක් තියෙන, අතන දැනීමක් තියෙනවා. මේ මට දාගන්න එක අඩු වෙනවා ටික ටික. නැකයි වේදනාව විදිහට දකින්න පටන් ගන්න. මුලින් තියෙන්නේ මගේ වේදනාව. මගේ කියන එක දාලා තියෙන හිතෙන්. ආ වේදනාව හටගන්නේ ඊට පස්සේ බලන්න පුළුවන් මේ කාය ස්පර්ශයෙන් එන වේදනාව. ඒක කොහොමද මගේ වුනේ? පස්සපච්චය වේදනා. ඒක බලන්න ඉතින් ඉස්සෙල්ලා වේදනාව දිහා නිකන් බලා ඉන්න ඕනේ මුලින්ම. ඒ බලා ඉඳීම තුල අපි හිතෙන් කරන ටික අඩු වෙනවා. කොට ඇත්තටම එතන දැනෙනදී Tamanta පෙන්න ගන්නවා. වැඩි වෙනව නම් වැඩි වෙයි ඒකත් බලන් ඉන්නවා. අඩු වෙනව නම් අඩු වෙයි ඒකේ අර වෙනස් සීන් තියනවා නම් ඒකත් බලන් ඉන්නවා. සමහර වෙලාවට වැඩි වෙනවා ආය අඩු වෙනවා. අන්න එහෙම ගතියකුත් අර නිකන් දෙදරනවා වගේ ගතියක් දකින්න පුළුවන්. ඒ රිදිම වැඩිම වෙලාවටත් ඒක දකින්න හැකියි. හරි. හෙල්ලෙනවා වගේ අඩු වැඩි වෙන ගතිය. ඒ දිහත් බලන් ඉන්නවා. එතකොට ඔය කියන අනිත්‍ය නෙමෙයි දකින අනිත්‍ය තියෙනවා. අත් දකින එක experience කරන්නේ. මේක තමයි භාවනාවෙන් එන්නේ. ඒ මට්ටම ආව දවසට අර රිදිල්ල නැති වෙයි. වේදනාව තියෙයි. රිදෙනේක නැති වෙයි. තේරෙනවද? බලන් ඉඳලම මුලින් වැඩි වෙනවා. තේරුම් ගන්න මේ වැඩි කරන්නේ මේ හිතේ අපි මෙච්චර කල් දාගෙන තියෙන ඒවා තමයි ඔය වැඩි වෙන්නේ. ඒකත් බලන්න. අහේ වැඩි වෙන්න දෙයිලා රිදීම. ඕක වැඩි වුණා කියලා අපි මැරෙන්නේ නැහැ නේද? ඒක දෙයිලා තියෙන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් පේන්නේ මොකක් හරි වේදනාවක් තියෙනකොට ඕකෙන් අනිත් පැත්තමයි මේ මේ මේක නැතුව සැපයක් තියෙන පැත්ත. කකුල දිග ඇරියොත් සැපයි. ඕක විතරනේ වෙන්නේ. හැබැයි කකුල අකුලගෙන ඉඳන් මේ ඒකෙම ඉඳන් අර රිදෙන එක නැති කිරීමක් තියෙනවා.
එතකොට මේ කකුල
දිගටම. හමන්නේ නැහැ.
නිදුවදනවයි නේද?
නැගිටින්නේ මොකටද? වාඩියලා. හිරි වැටුනහන් හිරි වැටුන එක දිහා බලා ඉන්න. ඒකෙත් දැනෙනවනේ මේ හිරි වැටීමේ හොඳට දකින්න පුළුවන් අර අඩු වැඩි වෙන ගතිය. හිරි වැටීම කියලා කියන්නේ මොකටද කියලා බලන්න. කොතනක් තියෙන දැනීම් ගොඩක්. අපිටම හිරි වැටීම හොඳ මේකක් බලන් ඉන්න කරනවා. ඊට පස්සේ ඉවරයි. නැගිටින්න අමාරුයි. දැන් නැගිටින්නේ මොකටද? කලබල වෙන්නේ මොකටද?
ඉබ්බන්ති
මොනවා වෙයිද? ඒක තමයි ඒ අනාගතේට නේ බය. වර්තමානයේ හිටියහම බය නැහැ. ඉස්සරහට මොනවා වෙයිද කියලා තමයි බය. දැනගත්තට ඔය තේරුම් ගන්න බෑ. මේක දිහා බලා හිටියම උත්තරේ. නැත්නම් තව කාගෙන් හරි අහගන්න එකක්. සමහර විදිහකට කියනවා මිසක් ඇත්තම තේරුම කියලා එකක් නෑ. ඔය හුඟක් ට්‍රාන්ස්ලේෂන්ස් වැරදි. වැරදි කියන්නේ ඒකේ නියම එක දෙන්න වචනයක් නැහැ. දැන් පුළුවන් නම් කියන්නකෝ සමාධිය කියන එකට මොකද්ද? ඉංග්‍රීසි ටර්ම් එක කියලා. ඊළඟට බලන්න තමන් අත්දැක්ක එකද මේ කියලා තියෙන්නේ කියලා. ඒවට වචන නැහැ. ඒ ගොඩක් ඒවා ඔය වචන වලින් ඔක තමයි ස්කෝලර්ස්ලාට වෙන්නේ. පොත් ටික පාඩම් කරගෙන ඔහේ කියෝගෙන යනවා. අර පොතේ මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා ඉතින් මේ අත්දැකීම නෙමෙයි.
ඒක තමයි මේ ඊයේද පෙරේදද බලකට
දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට තේරුම් ගන්න ඕන මේ දැන ගැනීමට වඩා එහා ගිය එකක් එක්ස්පීරියන්ස් කරන එක. අද වෙලා තියෙන්නේ ගොඩක් අර පොතේ දැනුම අරන් තමයි දන්නවා කියලා කියා දෙන්න හදන්නේ. ඒක හොඳට තේරෙනවා ඔයගොල්ලෝ දැන්. දැන් තේරෙන්න ඕන. බණක් අහගෙන ඉන්නකොට කොහේ හරි වැඩසටහනක ඉන්නකොට මේක මේ එක්ස්පීරියන්ස් එකෙන්ද කියන්නේ පොතේ තිබුණ එකක් අනිත් පැත්තට කියනවාද කියලා. හරි. ඒ දෙකම ඕන. එකකින් විතරක් යන්න ගියොත් තමයි. දැනුම නැතුවමත් අමාරුයි. මොකද අපි දහමක් අහලා තේරුම් ගන්නත්
ඕනේනේ.
ඔව්. හැබැයි ඒ තේරුම් ගැනීමෙන් විතරක් දහම දකින්න බෑ. ප්‍රැක්ටිස් කරන්නම ඕනේ.
දැන් අපිට තේරෙනවා දැන් කියන බල වෙනස් අපි පොඩි කාලේ බලනකොට
වෙනස්
කියන බණත් වෙනස් Tamanta ඇහෙන බණත් වෙනස්. ඔව් දැන් අපි දැන් මේ කරන්නේ චින්තාමය. සාකච්ඡා කරනකොට මේ එහෙම ඊළඟට හිතෙන් හිතනවා කියන්නේත් ඒ වගේ වැඩ. මේ මේ කියපු එක මෙහෙමද කියලා හිතලා බලනවා. ඒක චින්තාමය. ඒක දැන් අහුවට වඩා ටිකක් එහාට යන්න පුළුවන් චින්තාමය. අහපු එක එහෙමම පිළිගන්නවා නෙමෙයි තමනුත් හිතලා මේක මෙහෙම වෙන්න ඕන කියලා නිකන් එකක් හදාගන්න. ඊළඟට තමයි ඔන්න දැන් වේදනාව ගැන අපි දැන් ඇහුවා. ඊළඟට තමන්ගේ අනුව එක හිතලා මේක මෙහෙමයි කියලා පිදාගත්තානේ ඒක චින්තාමය. ඒක ගැන ආයි හිතනකොට චින්තාමය. ඊළඟට වේදනාව දිහා බලන් ඉන්නකොට අන්න එක්ස්පීරියන්ස් කරන එක භාවනාවක්. ඒක අරවට වඩා වෙනස්. ඒකයි මං කිව්වේ දැන් ඕකට වචනේ තේරුව දීලා වැඩක් නැහැ තමන් බලා ඉන්න. එතකොට එනවා මේ මොකද්ද මේ කියන්නේ. කල්පනා කරනවා නෙවෙයි. ඒක ගැන අර තමන් දන්න ටික මේකේ තියෙනවද කියලා හොයනවා නෙවෙයි. මේ වෙන්නේ මේකද කියලා හොයනවා නෙවෙයි. ඕක කරන්න ගිහින් තමයි බය වෙන්නේ. ඒ පරණ ඔළුවට දාගත්තු ටික තියෙනනේ මේ වෙන්නේ මේක තමයි කියලා ඔන්න බය වෙනවා. එහෙම නැතුව ඕන දෙයක් වෙන්න ආරින්න. අපි ඒකට කලබල වෙන්නේ නැහැ. ඕන දෙයක් වෙන්න ඇරලා ඒක බලන්න. කකුල හිරිවැටුණත් එකපාරට දිගාරින්න යන්න එපා. ඒ මොකද්ද මේ හිරිවැටීම කියන්නේ කියලා හිතට බලා ඉන්න. ඇවිදින්න බැරි වෙන්නේ නැහැ. මං ඕන තරම් කරලා තියෙනවා ඔබට. අපේ බොරු බයක් තියෙනවා. ඇයි අපිව බය කරලා තියෙනවා නිලේ යන්නේ නැහැ. කකුල මැරෙනවා අරවා මේවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඔය භාවනා කරන ඇට කාටවත් ඇවිදින්න බැරි වෙන්න ඕන ඔය පැය ගණන් ඉන්න ඇයි. හොඳ නැහැ කියලා එකක් නෙමෙයි. දැන් ගොඩාක් අය පුරුදු වෙලා තියෙන්නේ ওই වචන ටික කිය කියයි. මං අනිත්‍යයි දුකයි අනාත්මයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි. ආ පස්සපච්චය වේදනා. අන්තිම පස්සේ නැති වෙනකොට වේදනා නැහැ. ඔව්. අර ගිරව වගේ කිය කියයි. දැක්කොත් ඉතින් කියන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි. ඒක ආයි මෙහි කර කර ඉන්න දෙයක් නැහැ. එකකින් අහලා තිබුණාම ඇති. හරි එහෙම තමයි වෙන්න ඕන. තාම දැකලා නැහැ. දැන් ඔය වෙන දේ දිහා බලන්න. දැන් ඔය ලේන කය ගහන අහගෙන ඉන්නකොට ඒ සද්දේ තියෙනවනේ අඩු වැඩි වීම. හයි. හයියෙන් ඇහෙනවා, ආයි ගැප් එකක් තියෙනවා, ආයි ඇහෙනවා, ආයි ඇහෙනවා. දැන් ඕක දකින්න ඕනේ. පුළුවන් වචනෙනුත් කියන්න. වචනෙන් කියුවට වඩා ඒ හොඳට බලා ඉන්න මේකේ. මොකක්ද මේ කියන්නේ? ඊළඟට සද්දේ වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ඒක අපි දැනගත්තේ කොහොමද? ඒ වෙලාවට දැනෙන්නේ මොන විදිහටද? ඒ ඔය අඩු වැඩිය දාලා තියෙන්නේත් අපිමයි. ඒ සද්දේ අඩු වැඩි වෙනවා කියන එකත් අපි හිතෙන් කියපු එකක් මිසක් ඒකේ දැනෙන විදිහ නෙවෙයි. කලින් එකට සාපේක්ෂව compare කරලා. මේ කලින් එක නිරුද්ධ වුණා කියලා දන්නේ. මේ මොහොතේ සිහිය පිහිටුවන්නේ. දැන් මේ මොහොතේ ඇහිම විතරක් ගත්තොත් නේද අර නිකන් ඩොට් එකක් වගේ. මේ සම්බන්ධයක් නැහැ. continuous නෙමෙයි. අහතර මේ මොහොතේ මොකද්ද ඇති වුණා නැති වුණා. මේ මොහොතේ මොකද්ද ඇති වුණා නැති වුණා. මොකද්ද මේ? ඒකට සද්ද කියලා කියන්නේ. ඒතර අන්න එතන පේනවා පස්සපච්චය. සෝතායතනේ ස්පර්ශය. ඒ නිසා එහුණා. ඒ නිසා එහුණා. ඔකේ අඩු වැඩියක් ඒ ඇසීමේ නැහැ. ඔව්. මිහිරි යමිහිරි බවක් ඇසීමේ නැහැ. ඇසීම ඇසීමක් විතරයි. දැන් ඕක අර දැන් වචනෙන් කියලා දැනුම එකතු කරගත්තට
අපි ඉන්නවා
ඒ ගතිය අඩු වෙනවා හොඳට බලා ඉන්නකොට. ඊළඟට එනවා සද්දයක් ඇහෙනවා. ඒක කොහේ සද්දයක් මුලින් අරහි තියෙන සද්දෙනේ. එහෙමත් නෙමෙයි. මෙහෙට ඇහෙන්නේ. මේ කන නොතිබුණා නම් ඔය සද්දේ වෙන දන්නේ නේද? ඔව් මෙතනින්. තව ටිකක් බලා ඉන්නකොට මෙතනත් නෙමෙයි. කනට බෑ සද්දහන්. හොඳට බලා ඉන්න. හිතට විතරක් මේ හරියට එහෙම කන නැතුව මේ හරියට එහෙම මට්ටමකුත් දකින්න පුළුවන්. හිතට විතරයි එහෙම. ඒ තන වැඩක් නැහැ. තන වැඩගත් නැති වෙනවා. සද්දේ කොහෙද තියෙන්නේ කියන කතාවකුත් නැහැ. ඇසීමක් තියෙනවා. එහෙනවා, එහෙනවා, එහෙනවා.
ඒකයි
දැනුම ඔහෙ තිබුණා වේ. මුලින් දකින්න ඕනේ එහෙන එහෙනවා. ඒ හිතන එක හරි ඒක තමයි අපේ ඒ පරණ පුරුද්දට තමයි හිතන්නේ. එහෙම බලා ඉන්න. ඒක හිත හිතවම බලා ඉන්න කමක් නැහැ. තව ටිකක් බලා ඉන්නකොට ඒ හිතන එකෙත් වෙනසක් වෙයි. දැන් අපි ඕන එකක් පටන් ගන්නෙ පරණ පුරුද්දෙන් මට්ටමට තමයි. දැන් අර සද්දේ අහන්න පටන් ගන්නෙ අන්න ලේනෙක් කෑ ගහනවා කියලානේ. දැන් ඒක අහගෙන ඉන්නකොට ලේනා කියන එකට මොකද වෙන්නේ? ටික ටික අයින් වෙනවා. ඊළඟට සද්දේ විතරයි තියෙන්නේ. ඊළඟට සද්දේ ගැන දන්න ටිකෙන් තමයි ඒක අහගෙන ඉන්නේ. අරහි සද්දේ තියෙනවා ඒක මෙහෙන් ඇහෙනවා. එහෙ සද්දේ තියෙනවා මෙහෙ මම ඉන්නවා ඕක අහන්නේ. ඒකත් තව ඔහෙ බලා ඉන්න. කමන්නේ එහෙම හිතුණාට. තව බලා ඉන්නකොට තව ටිකක් ඕකෙ තියෙන ඒවායින් මිදෙයි. සද්දේ තියෙන්නේ කොහෙද කියලා දාන තැන නැති වෙයි. සද්දයක් තියෙනවා. සද්දයක් තියෙනවා. එහෙනවා, එහෙනවා, එහෙනවා. එහෙනවා එක නැති වෙනවා. එහෙනවා නැති වෙනවා. එහෙනවා නැති වෙනවා. මොහොම සිද්ධියක් වෙනව නැති වෙනවා. ඒකට ඒකට දාපු වැඩි විස්තර ටික ඔක්කොම අපි අර එකතු කරගත්තා. ඒවා ටික ටික අයින් වෙනවා. ඒකයි ඇත්ත ඇති හැටි දකිනකොට අපි දාපු ටික අයින් වෙනවා. දැන් මුලින් ලෝකයක් දකින්නේ අපි දාගත්තු ඒවා අපි හදපු ඒවා. තියෙන දේ නෙමෙයි. දැන් මේ බලා ඉන්නවා කියන්නේ විදර්ශනය කරනවා කියන්නේ මේ ඇත්ත ඇති හැටි දකින්න ටික ටික කිට්ටු වෙන එකනේ. යථාභූත ස්වභාවය දකින්න එක තමයි විදර්ශනය කරන්නේ. පවතින ස්වභාවය අවබෝධ කරගන්නවා. පවතින ස්වභාවය අවබෝධ කරනකොට අපි දන්න එක අවබෝධ කරනවා වෙන්න බෑ. අපි තාම දන්නේ නෑනේ ඇත්ත ඇති හැටි. සද්දයක් විතරයි. එතකොට එහෙම වෙනවා. ඒ කියන්නේ සද්ද අතර වෙනසක් අපි හිතාගෙන තියෙනවා. ඒක තමයි සද්ද සංඥා කියන්නේ. සද්ද වෙන් කරන්න පුළුවන් කමක් තියෙනවනේ. ඒනවා මොකද්ද මේ වෙන් කිරීම? ඇයි ඒ සද්දේ මේ සද්දේ වෙනස්? වෙන් කළේ. ඒකත් සද්දයක් නේ, ඒකත් සද්දයක්. ඒ මට්ටමේදී තමයි අර පස්සපච්චය කියන එක. ස්පර්ශය නිසා හුණා, ස්පර්ශය නිසා හුණා. ඒවයි වෙන් කිරීම දාන්න ගියේ අපි ඔය පරණ දාන්න දේවල් ටික උතෙන්ට දාන්න ගියේ. ලෝකෙට යනවා. අපි මොනවා හරි දානවා කියන්නේ මතක් වෙන්න ඕන හේත් ඇති හැටි නෙවෙයි අපට ඕන දේ. අපි එළියේ තියෙන සද්ද අහනවා කිව්වට අපි අහන්නේ අපට ඕන දේ. අපි ඒ ගැන කලින් දාගෙන තියෙන විස්තරය තමයි ඊළඟට අහන්නේ. මුලින්ම එහෙන් ආවට ඊළඟට අහන්නේ අපිට ඕන දේ. දැන් ඔය සද්දේ නෑනේ ලේනෙක් කියන්නේ. කවුද ලේනව උතෙන්ට දැන්? අර බල්ලෙක් පුරනවා කියලා ඒ සද්දි තියෙනවද? මේ බල්ලෙක් කියන්නේ බල්ලෙක්ගේ රූපයක් තියෙනවද එතන? කාක්කෙක්ගේ රූපයක් තියෙනවද සද්දි? නෑ, මෙතන සද්දයක් ඇහෙනවා විතරයි. ඒ තමයි දැන් අපි සද්දේ නෙමෙයි අහන්නේ, එළියේ තියෙන රූප ටික අද්දකින්. ලේනේ, කපුටේ, බල්ලේ. ඔය සද්ද නෙමෙයි.
සද්දේ රූපයකට ගන්නවා.
ඒක තමයි වෙලා තියෙන්නේ. උනාට අපි දැනගන්නේ රූප ටිකනේ. සද්ද දැනගන්නවා කියලා අදහසක් නැහැ. රූප විතරක් පේන මට්ටමකට අපිව ට්‍රේන් වෙලා. තයි ලෝකෙට අහු වෙනවා
කියන්නේ.
සබ්ද රූප තමයි. මේ ආයතන පහට අහු වෙන්නෙම රූප කියලා කියන්නේ. රූප රූප සබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටක්බ රූප. ඒ ටික එක එක මට්ටමේදී වෙනස් වෙනවා. අපි දැනගන්න රූපය දැන් ලේනා කියනකොට මොකද හිතන්නේ? සතර මහා ධාතු. දැන් ඔය ඇහෙන සද්දෙට හිතන දේ මන්ට අර බල්ලෙක් කියලා හිතුණානේ. කාක්කෙක් කියලා හිතනවනේ. කාක්කා සතර මහා ධාතු කියලා හිතනවනේ. ඒ දැන් ඒ සද්දේ හිටියද කාක්කේ?
නෑ.
කාක්කා හැදුවේ කවුද?
මනස.
මනස හැදපු කාක්කා සතර මහා ධාතුද?
නෑ.
එක තමයි මං කියන්නේ එක්ක
මේ සම්පේ.
එහෙම තමයි මුලින් හිතන්නේ. එහෙම එහෙම පටන් ගන්න. අංගන්නේ ලේන සතර මහා ධාතු. සෝත විඥාණයෙන් දැන ගැනීමක් තියෙනවා. සෝත විඥාණයෙන් කියපු දේ මනෝ විඥාණයෙන් තව ටිකක් එහාට ගෙනියනවා. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා විඥාණයේ මායාකාරය කියලා. අපි විඥාණේ විශ්වාස කරනවා. එතකොට මේ මායාව අල්ලන්න තමයි අපි සිහියෙන් බලා ඉන්නේ. මැජික් එකක් බලා ඉන්නකොට හරි සිහියෙන් බලා ඉන්නවනේ මොකද්ද මෙතන කරන හොර වැඩේ කියලා නේද? ඒක අල්ලන්නේ බලා ඉන්නේ. මෙහෙමයි මනෝවිඥාණයෙන් කරන මායාවට අහු වෙන්නේ. ඇත්ත ඇහිටි දැක්කට පස්සේ අපි මැජික් කමජික් එකක් කරන හැටි ඉගෙන ගත්තට පස්සේ ඒක ආයේ තව කවුරු හරි කළාට අපි රැවටෙන්නේ නෑ. මේක මෙහෙමයි කරන්න කියලා දන්නවනේ. අන්න ඒ සිද්ධ වෙන හැටි දකින්නයි මේ විදර්ශනයේ තියෙන්නේ. හිතට සිහියෙන් බලා ඉන්න ඕන මොකද මොකද්ද මෙතන වෙන්නේ. ඒකේ දැන් තමන් නාම රූප කියලා දැන් කලින් දැනගෙන ඉන්න ඕනනේ මොකක් හරි. නාම කියන්නේ මොකක්ද රූපේ කියන්නේ. ඒක හරිද කියලා පේනවා ඉතින් බලන් ඉන්නකොට දැන් ලේනා කියන එක ඇත්තට තියෙන එකක්ද හිතෙන් හදපු එකක්ද දැන් අපි මුලින් ඉන්නේ ඇත්තට තියෙනවා කියන එක. ඒක තමයි ලෝකෙටයි දැන්. ටිකෙන් ටික බලන් ඉන්නකොට තමයි මේ තත්ත්වයේ එළියේ තිබුණ දේමද අපි දැනගත්තේ නැත්නම් හිත කියපු හිතෙන් හදපු දේද දැනගත්තේ හරි එහෙම ඉතින් මම බලනකොට පේනවා ටිකෙන් ටික මේ හිතෙන් හදපුවා නේද දැනගන්න ඒක හිතට කන්වින්ස් වෙනකන් බලා ඉන්න ඕනේ එහෙම දැන් මුලින්ම එහෙම හිතන්න. අපි දැනගන්න දෙයමද එතන තියෙන්නේ? අපි දැනගන්න දෙයමද යම්කිසි සමානකමක් ඇති දැන් අර හි බල්ලෙක් කියනකොට අපි දැනගන්න දෙයමද එතන තියෙන්නේ? දැන් බල්ලෙක් ඉන්න හින්දානේ ඔය සද්දය ඇහෙන්නේ අනිත් පැත්තට එහෙම පෙන්නනවා. නේද? බල්ලෙක් ගුරුපු හින්දානේ ඔහම ඇහුනේ. එහෙම්මම වෙන්න ඕනද? වෙන විදිහකට ඔය සද්දේ ඇහෙන්න බෑයිද? කාට හරි බල්ලෙක් වගේ කෑ ගහන්න බෑයිද? රෙකෝඩ් කරපු එකක් දාන්න බෑයිද? එහෙම නිකන් ටික ටික පෙන්වන්න ඕන මේකේ අනිත් පැතිත් තියෙනවා. ඊළඟට හරි බල්ලෙක් හිටියම කියමු දැන් ඔය අපිට හිතට පේන විදිහේ බල්ලෙක්මද උතන ඉන්නේ? හෙම් බැලුවත් පේන්නේ නැහැ කියලා. අපි එක් එක්කෙනාට ඔය බල්ලව අඳින්න කිව්වොත් එතන ඉන්න බල්ලා. එකම වෙන්නේ නැහැනේ. එක් එක්කෙනාට එක එක බල්ලෝ පෙනීලා තියෙනවා. එතකොට වෙනවා මේ කලින් අද්දකපු බල්ලා තමයි දැන් සිහි වෙලා තියෙන්නේ. පෙර ඇසුරු කරපු දෙයක් මෙතෙන්ට අරගෙන. නේද?
දැයිස බල්ලෙක් කියලා නම හවල් බල්ලා නෙමෙයි.
තමයි දැන් ඕක එක එක මට්ටමින් කැඩෙන්නේ. දැන් මුලින්ම කඩා ගන්න ඕන අපි හිතන බල්ලා නෙමෙයි ඔතන. දෙවිතෙන් හරි බල්ලෙක් ඉන්නවා තමයි. ඒකට අපි දැනගත්තු බල්ලා නෙමෙයි. ඒ මට්ටමින් හරි ඒ ටික කඩා ගන්න කො ඊට පස්සේ තව ලෙවල් එකක් අපි. කියලා හිතනවට වඩා දැන් අපි එළියේ දෙයක් මේ දැනගත්තේ කියන එකේනේ මුලින්ම ඉන්නේ. දැන් ටික ටික එන්න ඕන මේක මනස ඇතුලේ මනසෙන්ම හදපු දෙයක් නෙමේ දැනගෙන තියෙන්නේ. මනසට අරමුණු වෙලා තියෙන්නේ මනසෙන් හදපු දෙයක් මම බලනකොට. සද්දේ එළියෙන් ඇහුණා වෙන්න පුළුවන්. අපි හදපු රූපේ මනසෙන් හදපු රූපයක්මනේ දැන් හිතෙන් දැකලා තියෙන්නේ. ඒක තමයි මන ධම්ම කියන්නේ. ධම්ම කියන්නේ මනසෙම මනෝමය දෙයක්. මනෝ පුබ්බංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනෝමය කියන්නේ මනසෙම සකස් කරපු දෙයක්. මනෝමය දෙයක්. දැන් මනෝමය දෙයක්මයි මනසට අරමුණු කරන්නේ. ඕක අපට පේන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න පුරුදු වෙලා නැත්තම් දකින්න බෑ. අනාරිය අපි දැන් බිත්තර කටු බුදුහාමුදුරෝ දීපු ප්‍රමාව මේ සත්වය බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. ඒතර බිත්තර කටුව තමයි ආයතන 6. ඒතර ආයතන 6න් ඇතුළට අරන් දෙන දෙයක්මයි අපට දකින්න පුළුවන්. නැහැ හදලා දෙන දෙයක්මයි ඇහෙන් දැක්කා කියලා දැනගන්න පුළුවන්. නේද? නැහැ ප්‍රතිබිම්බය හඳුන් නැත්තම් හිතට දකින්න බෑනේ. ඒ වගේ කන හදලා දෙන සටහනමයි මේ හිතට අරමුණු වෙන්නේ. එළියේ තියෙන සද්දේ හිතට දැනගන්න බෑ. මේ කනේ හැකියාව අනුව හැදෙන මොකක් හරි ඉම්ප්‍රෙෂන් එකක් නේ හිත දැනගන්න. ඒකනේ කන් ඇහිම අඩු වෙනකොට වෙනස් විදිහකට ඇහෙන්නේ. ඒ වගේ මේ ආයතන 6ම දකින්න අර විතර කටුව ඇතුළට නිකන් ප්‍රොජෙක්ෂන්ස් අරන් දෙනවා. අර TV කැමරා වගේ CCTV වගේ. එතකොට අපිට TV 6ක් තියෙනවා බල බලා ඉන්න. අපි ලෝකේ දකිනවා කියලා කරන්නේ ওই TV 6 බලන එක. කාමරයක් ඇතුළට වෙලා TV 6 බල බලා ඉන්න. එනකොට අපි විශ්වාස කරන්නේ එළියේ වෙන දේවල් දන්නවා කියලා. බලා ඔන්න ඕක තමයි මේ ඔව් තේරුම් ගන්න තියෙන්නේ. විඥාණයෙන් කරන මායාව ඕක. අපිට TV එක පෙන්නලා විඥානේ කියන ඔය එළියේ තියෙන දේ තමයි දැක්කේ කියලා. මැජික් මැජික් තමයි. අපි මුලින්ම ඉන්නේ පටිඝ සම්පස්සේ. එළියේ තියෙන ඒවමයි ගැටෙන්නේ කියන එකේ. ඒකෙන් මේ ආයතන පහට එළියේ තියෙන රූප තමයි අහුවෙන්නේ. මනසට නම් තේරෙනවනේ එළියේ තියෙන ඒවා නෙමෙයි මනසෙන් බඳින. ඒතර පටිගයේ එන්නේ එළියේ තියෙන ඔය සතර මහා ධාතු ඒවා එක්කනේ ගැටෙන්නේ. පටිගය කියන්නේ අර තරහෙන් ගැටෙනවා නෙමෙයි මේ ඇහැ ගැටෙනවා කන ගැටෙනවා ඒ වගේ මට්ටම. නේද? ගැටෙන්න පුළුවන් රූප තියෙනවා කියලානේ හිතන්නේ. එතකොට ඒක පටිඝ සම්පස්සේ. හරි. තොර ඔක නුවණින් දකින්නකොට දකින්නකොට එහෙම පටිඝයක් ගත්තත් මේ මනසෙන් මේ ඔක දැකලා තියෙනවා. ඇහැට බෑ අරමුණු විඳින්න මනස තමයි විඳින්නේ. හරි. කනට බෑ අරමුණු විඳින්න මනස තමයි ඔක විඳින්නේ. මම බලනකොට පෙයි මේ ආයතන පහටම මුකුත් කරන්න බෑ. සිග්නල් එකක් අරන් දෙන එක විතරයි කරන්න පුළුවන්. රූප සංඥාව, ශබ්ද සංඥාව මොකක් හරි අරන් දෙන එක විතරයි ආයතනයට කරන්න පුළුවන්. ඒක තමයි අර බිත්තර කටුව ඇතුළට දැන් මොකක් හරි ප්‍රොජෙක්ට් කළා. ඒක තමයි සංඥාව. විඥානේ දකින්නේ ඕක. අපි අර ෆිල්ම් හෝල් එක ඇතුළේ ඉඳන් ස්ක්‍රීන් එක බලාගෙන ඉන්නවා. මේකෙන් එළියට යන්න බෑ. දැන් ෆිල්ම් එක බලනකොට හිතෙන්නේ ඔය එළිය වෙන දෙයක් නෙමේ අත් දකින්නේ කියලා නේ. ඕක කරන්නේ විඤ්ඤාණය. මැජික් කාර්යය. මනසේ තමයි තියෙන්නේ. අන්න ඕක දකිනකොට අපිට අර ආයතන පහෙන් මිදෙන්න පුළුවන්. ඊළඟට ඒ කියන්නේ එතකොට පේනවා ඔක තමයි අර තව සූත්‍රයක තියෙන්නේ මේ ඉන්ද්‍රිය පහට ආයතන පහට පිළිසරණ වෙන්නේ මනස. එනේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ සංයුක්ත නිකාය පහ. සංයුක්ත නිකාය පහ එක පොත. පහේ පොත් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි පොතේ ඇති උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය. මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ වෙන්නේ මනස. මනසට පිළිසරණ වෙන්නේ සතිය. සතිය. සතියට පිළිසරණ විමුක්තිය. විමුක්තියට පිළිසරණ නිවන. මේ නිවන කරා යන හැටි කියන්නේ. ඔව් සතිය පිහිටනකොට ওই මනසෙන් කරන මුලාවෙන් නිදෙන්න පුළුවන්. සිහිය නුවණ කියන්න. ඒක තමයි මේ කියන්නේ. සිහිය පිහිටන්න කියලා. සතිපට්ඨාන. සිහිය ඒ කියන්නේ අර දේවල් ගැන කතා කරන්න හොඳ නැද්ද මේ මොහොතේ හොඳ වැඩ කරන්න හදන්න එපා හොඳ හරි නරක හරි සිහිය පිළිටන කරන දේ බලන්න ඔව් ආනාපාන සතියත් කායානුපස්සනාව යටතේ මේක කය ගැන තමයි අපිට ඉස්සෙල්ලා පටන් ගන්න පුළුවන් ශරීරය ගැන ඊළඟට එකෙන් හිත ටිකක් අර සංසුන් වෙනකොට වේදනාව ගැන බලන් ඉන්න පුළුවන් වෙනවා දැනීම් දිහා ඕනම දැනීමක් බලන් ඉන්න පුළුවන් හරි එතකොට වේදනානුපස්සනාව ඒකත් ටිකක් පුරුදු වෙනකොට ඔන්න හිත වැඩ කරන හැටි පේනවා දැන් අතීතේට ගියා කියලා කොහෙන්ද අතීතයට යන්නේ? ඇහෙන් යන්න පුළුවන් ද අතීතයට? කණෙන් යන්න පුළුවන් ද? ඒවා වර්තමානයේ. අතීත අරමුණු ගන්න බෑනේ. ඇහ කන නාසය දිව ශරීරයේ තියෙන ඒවායින් අතීත ඒවා ගන්න බෑ. ඒවා වර්තමානයේ. අතීතේ ගන්නව නම් ගන්නේ මනසෙන්. මතක් කර ගන්නව නම් මතක් කරගන්න මනසෙන්. නේද? අනාගතෙත් ඒ වගේ තමයි. මනසෙන් අතීතය අනාගතය තියෙන්නේ මනසෙන්. හැබැයි අපි අතීතයට අනාගතයට යන්න මේ පහ උදව් කරගන්නවා. ඇත්තටම බැලුවොත් වර්තමානයේ තමයි තියෙන්නේ අතීතය කියලා දෙයක් නැහැ. ඒ වුණ දෙයක් මතක් කරගන්නේ කොයි වෙලාවෙද? දැන් මේ මොහොතේ. මේ මොහොතේ මන ආයතනයේ වැඩ කිරීමක් තියෙනවා. ඒක ඇත්ත ඇහිටි නොදන්න කම හින්දා තමයි අපි අතීතයට යන්නේ අනාගතයට යන්නේ. මනසෙන් උනත් හිතන්නේ මේ මොහොතේ. ඔන්න ඕක දැක්කොත් අතීතයට යන්නේත් නැහැ අනාගතයට යන්නේත් නැහැ. එහෙම දෙයක් නැති වෙනවා. වචනෙන් තේරුම් ගන්න අමාරුයි කිව්වේ ඒකයි මේ හිත දිහා
සුනාමිය අතීතයේ ඇතුණා කියලා වුණා කියලා.
හා
මේ අපි දැන් කියන්නේ
දැන් සුනාමිය
ඇති වුණානේ ඇත්තටම.
දැන් ඇති වුණා කියලා දැනගත්තේ කොයි වෙලාවේද?
ඒ වෙලාවේ.
ඒ වෙලාවේද දැන්ද දැනගත්තේ දැන් සුනාමිය ගැන?
නෑ
නෑ. නෑ නෑ. දැන් සුනාමිය ගැන කතා කළානේ මෙච්චර වෙලා ඔක මතක් වුණ නෑනේ. දැන් සුනාමිය ගැන හිත හැදුවේ කොයි වෙලාවේද?
දැන්.
ඔන්න මනසෙන් කරපු වැඩ.
මොන නිසානේ දැන් මේක මතක්. වෙලා තියෙන නිසා.
එහෙම තමයි අපිට හිතෙන්නේ. දැන් සුනාමිය කියලා දැනගත්තේ මෙහෙම හොතේ හිත හදපු හින්දා නේද? ඕක මතක් කළා කියන්නේ මොකද්ද? දැන් හිතක් හැදුවා. මන ධම්ම මනෝ විඥාන.
ඔව්.
ඒ හිත හැදුනේ කොයි වෙලාවේද?
ඒක
හැදුවා දැන්. දැන් හදපු හිතකින් දැනගත්තු දෙයක් ගැන තමයි අතීතයට යන්න හදන්නේ. දැනගෙන තියෙන්නේ කොයි වෙලාවේද? දැන් එුණාට අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ අතීතයට ගියා වගේ.
නමුත් ඒක වෙලා තියෙන්නේ
ඒ වෙලා තියෙනවා කියලා මතක් කරගන්න අපි අපේ හිතේ හේතු ටික හදාගෙන. ඔය තමයි ධම්ම. ධම්ම හදන්න නිමිති ඉතුරු කරගෙන තියෙනවා. හරි මනසට ආයේ මතක් කරගන්න නිමිත්ත.
නිමිති ඉතුරු කරන ගන්නවා කියන්නේ මොකක් හරි විදිහ
තියෙනවා. එහෙම වෙන්නම
ඕනේ.
එහෙම වෙන්නම ඕනේ. දැන් අපි අරහේ බල්ලෙක් බිරුවා කියලා බල්ලෙක්ව දැන් නිමිත්තක් හදාගන්නවා. හරි. දැන් ඕක වෙන්න එහෙ අපි හිතපු බල්ලම ඉන්න ඕනද? එහෙම වෙන්නම ඕනේ.
දිගුවේ නැත්නම් අපිට ඇදෙන්නේ. අපි හිතන්නේ.
එහෙම තමයි අපි හිතන්නේ. දැන් ඒක රෙකෝඩ් කරපු එකක් නම් දාලා තියෙනවා. කවුරු හරි බල්ලෙක් වගේ කෑ ගැහුවා නම් මොකද වෙලා
තියෙන්නේ?
එහෙම නෙවෙයි අපි බල්ලෙක් වනේ මතක් කරන්නේ. නේද? දැන් සද්දයක් ඇහුණා කිව්වා නම් ඒක සෑහෙන දුරකට හරි.
නේද?
වෙන්න පුළුවන් නෙමෙයි වෙනම. අපි ආයතන පහේ රැවටෙන හින්දමයි නිමිති ඉතුරු කරන්නේ. තමයි ධර්මතාවය. එහෙම නැත්නම් දැන් සත්‍යය වුණා. ඒ සත්‍යය මේ මොහොතේ හටගත්තා. ඒ මොහොතේම නිරුද්ධ වුණා. ඒ ඉතුරුවක් නැහැ. ඉතුරු වෙන්නේ නිමිත්ත. සද්දට අදාළව අපි හිතාගත්තු දේ ඉතුරු වෙලා. එහෙනම් සද්දයක් ඇහිලා නැති වුණා කියන ඒ ඇත්ත ඇති හැටි දැක්කන එතන සිහියයි නුවණයි පිහිටියන ඒක එතනින් ඉවරයි. තේරුණා?
දෝංකාරයක් වගේ එකක්
ඉතිරි වෙනවා. ඒ ඉතුරු කරගන්න එක තමයි වැරද්ද. සසරේ යන්න හේතු වෙන්නේ ওই ඉතුරු කිරීම. ඉතුරු කරන්නේ නැතුව ඉතුරු කරන්නේ මේ මොහොතේ ඇත්ත දකින්න නැතුව රැවටෙන එකයි මේ මොහොතේ සිහියයි නුවණ පිටන්න කියන්නේ.
දැන් සුනාමිය කියලා කියන එකේ ඇත්ත මොකද්ද?
ඇත්ත ඉතින් ඒ තමන්ගේ මනසෙන්ම තමයි අහන්න තියෙන්නේ. එහෙම තමයි අපි හිතන්න කැමති. මොකද එතකොටනේ ඔගේ ආස්වාදේ තියෙන්නේ. ඒක තියෙනවා කියලා හිතන තාක්කල් තමයි එහෙනම් නේද ඒක ගැන හිතන්න පුළුවන් කතා කරන්න පුළුවන් ක්‍රියා කරන්න පුළුවන් ඔන්න ඔක තමයි අභිනන්දති අභිවදති අත්‍යෝසයති ඒක
නේද
නිමිත්ත ඉතුරු වෙලා තියෙන්නේ ඒ හින්දාද ඔන්න ඔක තමයි හොයන්න ඇත්තටම වුණා කියලා අපි විශ්වාස කරන තාක්කල් අපිට නිමිති ඉතුරු කරන්න පුළුවන්. අපි දැනගත්තේ ඇත්ත ඇති හැටි කියලා හිතෙන තාක්කල්. ඇත්ත නෙමෙයි දැනගෙන තියෙන එක වෙනම කතාවක්. අපි විශ්වාස කරන තාක්කල් මේ දැනගත්තේ ඇත්ත කියලා නිමිති ඉතුරු කරගන්න පුළුවන්. රැවටෙන තැනකින් හිතන්නකෝ දැන් අර බල්ලා වතුරට එබෙනවා. එතන අන්න බල්ලෙක් ඉන්නවා කියලා ඌට ඒක ඇත්ත. දැන් නිමිති ඉතුරු කරගත්තද නැද්ද? තව කෙනෙකුට කියන්න බැයිද අතන බල්ලෙක් ඉන්නවා කියලා?
ඒ නැති බල්ලෙක් ඉන්නවා
උපමා වලින් තමයි ඔක තේරුම් ගන්න ඕන. මොකද අපිට ඇත්ත දකින්න ශක්තියක් නැහැ. ඇහෙන් දකින්නේ මිරිඟුව. රූප සංඥාව කියන එක මිරිඟුව. සංඥාව මිරිඟුව. ඒක මිරිඟුවක් කියලා තේරුම් ගත්ත දවසට මිරිඟුව. ලෝකේ ඉන්න දව ලෝකයට ආйти දැක්මේ ඉන්නකන් ඒක ඇත්ත. බල්ලා අතන වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන තාක්කල් ඌට බල්ලෙක් ඉන්නවා. අපි ඇත්ත දැනගත්ත දවසට තමයි ඒක මිරිඟුවක්. තේනවා දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන තාක්කල් ඌට බල්ලෙක් ඉන්නවා ඒක ඇත්ත. හරි? එතකොට ඌ ඒක ඇත්ත ඇති හැටි දැනගත්තු දවසට ඒක මිරිඟුවක්. අපිත් ඇත්තට තියනවා
කියලා.
අපිත් දැන් වීදුරුව තියනවා කියලා හිතන තාක්කල් අපිට ඒක ඇත්ත. දවසක දැනගත්තොත් මේක ඇහෙන් කරපු මායාවක් මේක හිතෙන් දැකලා මෙහෙම මෙහෙම ටිකක් දාගෙන කියලා දකින මට්ටමට හිත දියුණු වුණ දවසට අන්න මිරිඟුවට අපිත් අර බල්ලා වගේ අහුවෙලා නේද කියලා. මෙහෙම හිතන්න ඕනේ. දැන් මිරිඟු ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්නකොට මිරිඟුව කියන්නේ මොකද්ද?
ඇත්ත දෙයක් වගේ පේනවා.
වතුර වගේ පේනවා. ඕක නේද මිරිඟුව? එතකොට පේන්නේ මොකද්ද? මිරිඟුව. නෑ, පවතින්නේ මොකද්ද? මිරිඟුව. හරි? ඒ වුණාට අපිට පේන්නේ වතුර. පවතින ඇත්ත ස්වභාවය මිරිඟුව. නේද? අපට පේන්නේ වතුර.
ඒක ඉස්සර
නෑ, ඒක ඉස්සලා තේරුම් ගන්නකො. නෑ, එතන මොකද්ද? අපි දැන් මිරිඟුවට රැවටෙන කෙනෙක් කියලා හිතන්. නෑ, අපිට පේනවා වතුර. දැන් අපි නිමිති ඉතුරු කරන්නේ මිරිඟුව කියලාද වතුර කියලාද?
වතුර
කියලා. ඒත් වතුර තියනවා කියන එක ඇත්ත වෙලා මිරිඟුව ගැන දන්නේ නැති. තාක්කන් ඒක පොඩ්ඩක් තේරුම් ගන්නකො. ඒක නෑ නෑ නෑ, පිපාසය තියෙන එක වෙනම, ඒක දෙවෙනි කතාවක්. මිරිඟුව පේනකොට දැන් අපිට තිබහ නැති වෙන්න පුළුවන්. අන්න වතුර තියෙනවා.
වතුර වාගේ පේනවා.
ඊ ඇත්ත දැනගත්තු දවසට මිරිඟුව කියන එකේ නියම ස්වභාවය දැනගත්තු දවසට මිරිඟුව පේනවා. වතුර පේනවා කියලා හිතන්නේ. ඇත්ත දන්නේ නැත්නම් මොකද වෙන්නේ? අන්න වතුර පේනවා කියලා හිතන්නේ. මේ ඒක තිබහ වුණාද නැද්ද කියන කතාව නෙමෙයි. දැන් පෙනුන ගමන් මොකද වෙන්නේ? අන්න වතුර තියෙනවා කියලා නිමිත්තක් හදාගන්නවා. හරි? දැන් ඔන්න අපි පැය ගාණක් ගිහිල්ලා තිබහක් වෙනවා. ඔන්න දැන් තමයි අරව ඇදිලා ඉන්නේ.
දැන්
වතුර තිබුණානේ. අන්න බලන්න මන මන ධම්ම කියන එක දැන් නිමිති ඉතුරු කරගත්තු හින්දා නේද ඔන්න දැන් වතුරේට තණ්හාව මතුවෙනවා. හරි? ඒක මතුුනේ මොකද? ඒ මතක්ුනේ තිබහ නිසා. දැන් මතක් වෙන්න පුළුවන්කම තිබුණේ අර දකින වෙලාවේ වුණ මුලාව හින්දා, ඉතුරු කරගත්තු නිමිත්ත හින්දා නේද? දැන් දකින වෙලාවේ මුලා නොවුණා කෙනෙකුට ඕක වෙයිද? මම මිරිඟුව දැක්කා. දැන් ඔන්න තිබහ වෙනකොට අන්න ආරෙහි වතුර තියෙනවා බොන්න යන්න ඕන කියලා මතක් වෙයිද? නෑ. ඒ තණ්හා කරන්න වතුරක් ඉතුරු වෙන්නේ නෑ. හරිද? ඒකයි කියන්නේ මේ ආයතනේ ඇත්ත දැක්ක දවසට ආයතනෙන් අරන් දෙන්නේ සංඥාවක් විතරනේ. සංඥාව බුදුහාමුදුරුවෝ උපමා කරනවා මිරිඟුවට. ඒකට තේරුම් ගන්න මේ බුදුහාමුදුරුවෝ සර්වඥතා ඥාණයෙන් ඇත්ත ඇති හැටි දැකලාමයි මේක කියලා තියෙන්නේ. අපේ මනස තාම එච්චර දියුණු නැති වෙන්න පුළුවන්. අර බල්ලගේ මට්ටමේ තමයි අපි තාම ඇහැ පාවිච්චි කරන්නේ. පේන දේ තියෙනවා කියන මට්ටම. එතකොට අපිට නුවණක් පහළ වුණොත් පේන දේ රූප සංඥාවක් විතරයි කියලා හිතන්න පුළුවන් මට්ටමට මනස දියුණුවා. සිහිය පිහිටන්න පුළුවන් වුණොත් එදාට නිමිති ඉතුරු කරගනීද? අර වතුර වතුර කියලා නිමිති ඉතුරු කරගන්නේ නෑ. එදාට මේ වීදුරු ඉතුරු කරගන්නේ.
හැබැයි සර් අර වතුර ගැන හිතුවේ තණ්හාවද නැත්නම් පිපාසයද?
නෑ, එතන මුලින්ම තියෙන්නේ මුලාව. තණ්හාවක් නෑ, පිපාසෙත් නෑ. මුලින් තේනකොට වතුර තියෙනවා කියන්නේ මුලාව. නෑ, එතෙන්දී ඇල්මක් නෑ. ඒක තමයි අර උපේක්ඛා කියන අවිජ්ජානුසය එතන යෙදෙන්නේ. මුලාවනේ. එතන ඇලීමක් නෑ, ගැටීමක් නෑ.
මොකුත්
නෑ. නෑ, අපිට දැන් වතුර ඕනේ නෑ. දැන් තිබහ නෑ කියන්න. දැන් වතුරෙන් වැඩක් නෑ. දැන් ඒ වුණාට බලනකොට අන්න වතුර තියෙනවා. එතකොට ඒක උපේක්ෂානේ. අපිට තණ්හාවකුත් නෑ ගැටෙන්නේ. වතුර තියෙනද ඔහි තිබුණා වේ. නේද? එතකොට අර අදුක්කම සුඛ මට්ටමේ නේද? හැබැයි අවිද්‍යානුසයේ එදිකා. වතුර කියලා මුලා කරලා. දැන් ඊට පස්සේ කොයි වෙලාවක හරි වතුර තිබහ වුණ ගමන් මොකද වෙන්නේ? අන්න අරක මතක් වෙන්නේ. අතන වතුර තිබුණා නේද? අරක නැද්ද? දැන් මිරිඟුව තියෙන තැනට දුවන්න ගියා. චීන දෙක දෙක ඕන්නම් ඉන්න පුළුවන්. විදුරුවක් තියනවා කියලාත්
දන්නවා.
ඒක දැනගත්තේ කොහොමද කියලා හොයන්න. දැක්ක එක නම් එහෙන් දැකලා ඕක දැන් හිතා ගන්න පුළුවන්. දැන් තව පැත්තකින් කියනවා නේද ඔය විදුරුවක් තියෙන හින්දාමයි පේන්නේ කියලා. ඒ කතාව කවුද කිව්වේ කියලා හොයන්නකො පොඩ්ඩක්. හරි. ඇල්ලුවොත් දැනෙනවා. අනේ අල්ලපු එකෙන් තමයි ඔබ කියලා තියෙන්නේ. ඒතර ඇල්ලුවා කියන්නේ මොකද්ද කියලා දැන් ආයෙ නුවණින් හිතන්න. එහෙම හිතන්න පුරුදු වෙන්න. දැන් ඇල්ලුවා කියන්නේ මොකද්ද? සිතට දැනුනේ මොන ආයතනෙද? කාය ආයතනෙද? කාය පොට්ටබ්බ ස්පර්ශ. ඒකත් හොඳට ඇහැ වගේම ඇනලයිස් කරගෙන යනකොට පේයි එතනත් ආවි සංඥාව. පොට්ටබ්බ සංඥාව. සංඥාව මිරිගුව. තොර මිරිඟුවට වතුර තියනා වගේ හිතුව එක තමයි ඒ ඇල්ලුවේ වීදුරුව.
ඒ
නිමිති ඉතුරු කරගත්තා. ඒ ඉතුරු කරගත්තු නිමිත්ත තමයි දැන් වාට මේ අර ඇහෙන් පේන එක අපහුව ඇත්ත කියලා පෙන්වන්න දාන්නේ තව ආයතනකින් උන රැවටීම. මේ මොහොතේ කාය ආයතනේ වැඩ කරද්දි සිහිය නුවණ පිහිටියේ නැති හින්දා තමයි වීදුරුවක් ඉතුරු වුණේ. මිරිඟුව දැකලා වතුර ඉතුරු වුණා වගේ. ඔය මට්ටම පේන්න ටිකක් ඔය ආයතන ගැන හිතට මෙනෙහි කරන්න ඕන. දැන් ආයතන මුලාවේ ඉඳන් අපිට රහතන් වහන්සේ ගැන හිතා ගන්න අමාරුයි. මොකද අපි ඉන්නේ මේවා තියෙනවා කියන දෘෂ්ටියනේ. ඒක ඉස්සෙල්ලා ඒ දෘෂ්ටිය කඩා ගන්න ඕන. මේ තියෙන දේ පේනවා කියන එක දෘෂ්ටියක්මයි කියලා දැනගන්න. පේන දේ තියෙනවා කියන එකත් දෘෂ්ටිය. මිරිඟුවෙන් හිතුවොත් පේනවනේ. තියෙන දේම පේනවා කියුවත් දෘෂ්ටිය. වතුර තියෙන දේ වතුර තමයි කියන්නේ. ඒක තමයි පේන්නේ කියුවනම් දෘෂ්ටියනේ. ඊළඟට වතුර වගේ පේනවා. පේන නිසා වතුර තියෙනවා කියලා හිතුවත් දෘෂ්ටියනේ. ඒකත් වැරදීනේ. වතුර වගේ පේන හින්දා වතුර තියෙනවමයි කියලා අපි තීරණය කළොත් ඒකත් වැරදි. ඒකත් දෘෂ්ටිය.
ඒ පොකුණක් වගේ තිබුණොත්
පොකුණක වතුර තිබුණොත් අන්න පොකුණ වතුර එතන තියනවා කියලා නිදිමත් නෙමෙයි. ඒක තමයි අපිට දැන් රැවටෙන තැනක් තමයි උපමාවට ගන්න තියෙන්නේ. ඒක උපමාවක්. හරි.
හැබැයි ඒ උපමාව ගන්න පුළුවන් තමයි කරවන්න. මම ඒක
හැම එකටම පුළුවන් පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මොකද එහෙන් දකින හැම එකක්ම රූප සංඥාවක් විතරයි කියන එක කියලා තියෙනවානේ.
ඔව්
ඒක අපටත් පැහැදිලිනේ.
තමයි වාපි දකින්නේ.
ආ ඒකට සංඥාව මිරිගුවක්කට උපමා කරනවා.
රූප සංඥාව ආවේ මොකක්ද කියන්නේ?
නෑ සංඥාව මිරිගුවක් කියන එක දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න
ඕනේ.
ඒක තේරෙනවා නම් ඔය ප්‍රශ්නේ අහන්න.
ඒකට
ඒක තේරුම් ගන්න තමයි මේ මේක තව තව හොයන්න ඕනේ. ඇයි මේක මිරිඟුවක් කියන්නේ? ඇයි මේක මිරිඟුවක් කියන්නේ? සාමාන්‍ය එක කන්වින්ස් නැති හින්දා තමයි අර රූප ගැන ප්‍රශ්න අහන්නේ. හරි. ඒක තව තව හොයන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ රූප සංඥා සංඥාව කියන එක මිරිඟුවක් වෙන්න පුළුවන්ද? මිරිඟුවක් වෙන්න බැරි සංඥාක් තියෙනවා. ඒකනේ ඔය
අහන්නේ.
ඒක තමයි. ඒ තියෙනවා කියලා හිතන එක දැන් මම මෙයාට විදිහක් කිව්වේ. වීදුරුව අපිට සංඥාවක් විතරක් නෙමෙයි ඇත්තටම වීදුරුවක් තියෙනවා කියලා හිතනවනේ. තියෙන හින්දායි එහම පෙන්නුනේ. ඊළඟට අහන්න ඕන කොහොමද තියෙන හින්දා කියලා දැනගත්තේ? ඒක කිව්වේ කවුද? ඒකට ටිකක් නොනින් බලනකොට පෙයි ඕක මං කලින් අල්ලලා තියෙනවා. එතකොට ඒ ආයතනේ ඒ වෙලාවේ කලින් වැඩ කළේ මොන ආයතනේද කියලා අල්ලගන්න. ඒක තමයි ඒ ඒ ඒ උනාට ඒ ආයතන ගැන සිහිය නුවණ පිහිටලා නෙමෙයිනේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ආයතන ගැන සිහියයි නුවණයි පිහිටන. ආයතන පිරිසිඳ දකින්න කියලා කියන්නේ ආයතන ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්න දකින්න මුලාවෙන් මිදෙන්න.
ආයතන කියන්නේ අපේ ශරීරයේ
කොහෙද තියෙන්නේ?
මනසට ගියත් තමයි අපිට දැනගන්න ඕන.
ඒ කියන්නේ එළියේ තියෙන දේද පේන්නේ මනසේ තියෙන දේද? මනස හදන දේ.
දැන් මේක තමයි මනසේ තියෙන ආයතනෙ තියෙන දේ.
ආයතනෙන් දෙන දේවල්. ආයතනෙන් දෙන සංඥාව දෙයක් කරන්නේ මනස. අන්න එහෙම තේරුම් ගන්න. ආයතනේ අර ප්‍රොජෙක්ට් කරනවා විතරනේ. නේද? ස්ක්‍රීන් එකේ දානවා විතරයි. ඒක සංඥාව. ඒක දෙයක් කරන්නේ කවුද? මනස. ඒක තමයි මනෝමය කියන්නේ. ධම්ම කියන එක මනෝමයයි කියන එක.
දැන් චිත්‍රපටි හොල් එකක උනත් ස්ක්‍රීන් එකේ වැඩින්නේ අපස්සින් එන එළියෙන් අර
අර ඔය දැන් අපි ගිහින් ෆිල්ම් එක බලන්න ගිහින් කියලා ප්‍රොජෙක්ට් එක දිහා බලා ඉන්නේ නෑනේ. පේන දේ
බලන්නේ ප්‍රොජෙක්ට් එකේ ඉන්න පින්තූරු තමයි නතර
වෙන්නේ. ඕන් නම් ඒක දිහා බලන්න පුළුවන්. එතකොට ෆිල්ම් එක පේන්නේ නැහැ. රස විඳින්න දෙයක් නැති වෙනවා. ඒක තමයි ලෝකෙන් මිදෙනවා කියන්නේ. දැන් මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලනකොට මැජික් එක කරන්නේ කොහොමද කියලා දකිනකොට මැජික් එක රස විඳින්න බැරි වෙනවා. මොකද ඇත්ත ඇති හැටි පේන්න ගන්නවා.
දැන් මේ විදුවත් තිබුණාට දැන්
ඒ නේද ෆිල්ම් එකේ ඔන්න ගහක් හරි හොඳ දිය ඇල්ලක් හරි තියෙනවා. දැන් අපි රස විඳිනවා කියන්නේ මේ මේ මෙතන දිය ඇල්ලක් පේනවා කියලා නෙමෙයිනේ. ඇත්ත දිය ඇල්ලක් මතක් කරගෙන තමයි රස විඳින්නේ. නේද?
නෑ. අපි දන්නවනේ. අපි දන්නවනේ මෙතන
පින්තූර එහෙම දැනගත්තම රස විඳින්න බෑ. මේ නිකන් පින්තූර ටිකක් බලනවා කියලා හිතුවෝ. එහෙම හිතනවා නම් ඔය සල්ලි දීලා යන්නේ මේ ෆිල්ම් එක කම්පල. කොහෙන්ද ආස්වාද ලැබෙන්නේ? ඒක තමයි මොකක්ද ආස්වාද
ලැබෙන්නේ?
මේ මේකේ වැටෙන දේ බලා ඉන්නවා කියලා දැකලා ආස්වාද වෙන්නේ නේ. ඒක එළියේ කතාව හදාගත්තොත් ආස්වාද වෙන්නේ.
නෑ නෑ
නෑ. ඉතින් බලන්න ටෙලිග්‍රාම් එකක් බලන්න ඕන. මේ TV එකේ මෙහෙම වැටුණා කියලා බල බල හිතියොත් රස විඳින්න පුළුවන්. මේ ඉන්නේ මෙයා මේ ඉන්නේ මෙයා කියලා කතාවක් හදාගත්තොත්
නෑ සර්
ඒක රස විඳින්න. ඔව්. ඔව්. මේ අඬනවා මේ
බලා.
ඒ ටීවී එකේ මොනවා හරි පාට ටිකක් වෙනස් වුණා කියලා දඬන. නෑ
නෑ සමුද මේ කතා කරන්නේ
කොහොමද කියලා අනේ වගේ ඒක ඇත්ත කරගත්තු හින්දා තමයි අඬන්නේ. වෙන කිසිම හේතුවක් තේරෙනවා. අඬන එක නවත්තන්න පුළුවන් ඕක ඔය කතාවක් විතරනේ ඔකට මකට නංග. ඇත්ත දකින්න කොට දුකෙන්.
ඒක ඇඬෙන්න ප්‍රෝග්‍රෑම් එක වෙලා තියෙනවා දැන් අර මේ අර විදිහක දැක්කම ඇරියා.
කොහෙද ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ? ඒක තමයි මේ හොයන්නේ.
හිතේ.
ඒක. එතකොට එළියේ එකද මේ ඇඬෙව්වේ? හිතේ තියෙන එක. දැන් කවුරු හරි පොඩි ළමෙක් ඔන්න මොකක් හරි ටීවී ප්‍රෝග්‍රෑම් එකක් බලලා අඬා අඬා ඉන්නවා මොකක් හරි ඇඬෙන එකක් කියලා. සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. දැන් මොකද කරන්නේ?
අපි කියන අයට මේ ඔසොප්පන්
බොරු දැක්මයි. ඔය පෙන්වන්න හදන්නේ ඇත්තනේ. ඇත්ත දකින්නකොට අඬන එකෙන් මිදෙන්න පුළුවන්. ඒ
කියන්නේ
තව ටිකක් රවට්ටන්න. අවබෝධ කරනකොට දුකෙන් මිදෙනවා කියන එක ඔය තියෙන්නේ. අපි රැවටිලා ඉන්නකම් ඒකේ ආස්වාදයක් වගේ පෙනුනට අපි විඳින්නේ දුකක්. ඕක පේන්නේ. එතකොට මේකේ කියන්නේ ආස්වාදයක් තියෙන එක තමයි
රැවටෙන්නේ.
ලෝකේ තියෙනවා කියනකොට ආස්වාදයක් තියෙනවා. ඇයි ආස්වාදේ තියෙන්නේ? එළියේ දියල්ලක් මතක් කරගෙන. කලින් අධ්‍යක්ෂපු දියල්ලක් මතක් කරගෙන මේක ඇත්ත තත්ත්වේ මෙහෙම එකක් කියලා සිහි කරගෙන ඒක යාස්වාදිනේ නැතුව මේ
මේක
සතුට කියන එකෙත් දැන් ඕක අර ඉතින් අර දුක තියන්නේ නැතුව සුබට ගියා නම් ඉවරයි කියන වගේ කතාවක් ඔය කියන්නේ. තව ටිකක් ගැඹුරින් හිතන්න. එතකොට සුගතිය කියන දුකව තමයි කියන එක අවබෝධ වෙන්නේ. මූලික මට්ටමේ ආස්වාදේ තියෙනවා. හරි. අපට ඕකේ ආදීන වේ දකින්න එකපාරට පේන්නේ. මේකත් දුකට හේතු වෙනවා කියලා දකින්න එකපාරට පේන්නේ. නෑ. ඒක ආදීන වේ Taman දැකලා දැකලා නුවණින් දකින්න එක එක මට්ටමට තේින්න. හරි. ඒක අර ඉස්සෙල්ලා කියපු එකෙන් හිතන්න සුගතිය යන්නේක සැපයිනේ. කාටවත් ඔබ දුකයි කියන්න බෑනේ. ඉතින් ඔකේ ආදීන වේ දකින්න නුවණින් මෙනෙහි කරන කෙනාට විතරයි ආදීන වේ තේින්නේ. ඒකට ලොකු ප්‍රඥාවක් ඕන. ධර්මයක් අහලා ඒ අනුව විමසන්න ඕන. ඉතින් මෙතනත් එහෙම තේරුම් ගන්න. අපි ආයතන වැඩ කරනකොට එළියේ අරමුණ තියනවා කියන ආසයි. මොකද ඒ ආස්වාදේ. හැබැයි ආදීන වේ දකින්න ප්‍රඥාවෝක. ප්‍රඥාවෙන් දකිනකොට තමයි ආදීන වේ පේන්නේ. ඔය ආස්වාදේ තිබුණාට මෙහෙම ආදීන වේක් තියෙනවනේ. දුකටනේ අපි ඔපත් කරන්නේ. ඕකේ ආස්වාද වෙන්නේ. ඒක වෙනම හිතාගන්න. ඉතින් ඔකට ඒකට දාන්න තමයි මේ එක එක උපමා කියා දෙන්නේ. අපට එකපාරට වීදුරෙන් කිව්වට ඔක තේරෙන්නේ නැහැ.
වීදුරෝ බින්දනක් තමයි අපිට
දෙයක් නැහැ. ඒවා හිතා ගන්න. දැන් අර පළගැටියා දැල්ලට පනින එක තමයි බුදුහාමුදුරුව දුන්නේ උපමාව. පළගැටියාගේ මට්ටමට හිතෙන්නේ ආස්වාදේ විතරයි. ඒක නුවණින් බලන්න. හොඳ? ඒක තමයි මේවා මෙනෙහි කරන්න කියන්නේ. මෙනෙහි කරන්න කරන්න තමයි ඇත්ත අවබෝධය. හරි. හොඳයි. ඒක තමයි මේ ධර්මය තේරුම් ගන්නත් නුවණක් තියෙනවා. ඒක විමසනකොට ඒ නුවණ වැඩෙනවා. හොඳයි. ඔහොම ප්‍රශ්න කර කර හොයන්න ඕනේ. ඒ සෙවීම තුලින් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. නෑ මං කියන එක පිළිගන්න එපා. ඔය විදිහට හොයන්න ඔකට උත්තරේ තියෙනවා. එච්චරයි මං කියන්නේ. අර විදිහට ඒකට දාලා බලන්න. එතකොට වට අවබෝධයක් එයි කවදා හරි. මෙතන මේක තියෙනවා කියන එකේ ආස්වාදිකුත් තියෙනවා, ඊට වඩා ලොකු ආදීනමක් තියෙනවා. ආදීනම එක එක පැත්තෙන් හිතන්න පුළුවන්. දැනට මේ මොහොතේ එන මට්ටම නොවෙන්න පුළුවන්. ඔය වීදුරුව කියලා ඉතුරු කරගත්ත නිමිත්ත අපි මැරෙන මොහොතේ සිහිපත් වුණොත් ඕක ඇති දුගතිය ගිනිය. එහෙම ආදීනමක් කිත්ති. මේ මොහොතේක විතරක් නෙමෙයි. හරි. ඕකට ලෝභ හිතක් ඇතිවිලා තිබුණොත් එහෙම.
නැයි මට ඕනේ කියලා හන්නේ කිව්වොත් ලෝභයි.
හරි.
එන්නට ඕනේ කියලා
හිතන්නේ. ඒකේ. දැන් හිතේ නැතුවට සාමාන්‍යයෙන් වෙන්නේ ඕක. අපි අර කුසල් හරි අකුසල් හරි දෙපැත්තට ගෙනියන්නේ මොනවද? නිමිති. ඒ නිමිති හැදෙන්නේ ඇයි? මුලාවෙන්. ඔක තමයි ගැඹුර. ඒක මේ පෙන්වන්නේ දෙපැත්තටම නොයා සසරින් මිදෙන විදිහ නම් නිමිති හදන එක නවත්තන්න. ඉස්සෙල්ලා පෙන්නේ දුගතිය හරි සුගතියේ හරිනේ. හරි. එක සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනාව තුනේම තියෙන්නේ සසරින් ගෙනියනකම. මොකද දැන් මම පෙන්නේ මැදහත් එකෙත් තියෙන්නේ මුලා අවිද්‍යාව. එතකොට ඉස්සෙල්ලා දෙකත්ෙන් අන්ත දෙකෙන් මිදිලා මැද්දට එන්න ඕනේ. මැද්දට ඇවිල්ලා ඒකත් නුවණින් දැකලා තමයි අවිද්‍යාවෙන් මිදෙන්නේ. අවිද්‍යාවෙන් විමුක්තිය, විමුක්තියෙන් නිවන.
මේ දෙකෙන්
මිදෙනකොට තමයි උපේක්ෂාව. මහතන් වහන්සේට උපේක්ෂා. අපට උපේක්ෂාව නිවේ. එතනයි ප්‍රශ්නේ
තියෙන්නේ.
අදුක්කම සුඛ වේදනාව කියන්නේ උපේක්ෂාව නෙවෙයි. එතන අවිද්‍යාව තියනවා කියලා අපිට පේන්නේ. අවිද්‍යාවත් නැති වෙන විද්‍යාව පහළ වෙනකොට තමයි අර අවිද්‍යාවේ ඉද්දි තිබුණ මෝඩකම පේන්නේ. හරි. ඒකට තමයි ওই විදර්ශනයේ තියෙන්නේ. විදර්ශනා කරලා නුවණ වැඩෙනකොට තමයි මේ මට්ටමට පේන්න පටන් ගන්න. හොඳයි. එහෙනම් අපිට අවසන් කරන්න පුළුවන්. එතින් මේ කාලය තුල සතුට වෙන්න පුළුවන්. අපි කුසල් සම්භාරයක් රැස් කරගත්තා. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරය රැස් කළා. පින් රැස් කරපු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල සම ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් උපද්‍රවයක් ලෙඩක් දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම නරකක් වෙන්න තියනන ඒ සෑමකින් අපසයම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. යගේ මේ යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් පින් බලාපොරොත්තු මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යගෙන් මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පිං හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු සස්ස. මේ කතා කරපුවා ආයේ ආයේ අහන්න. එතකොට අපට උත්තර හම්බ වෙනවා. ප්‍රශ්න කරන එක හොඳයි. මේ මේකක් අරන් යන්න එහෙ ගිහිල්ලා ඔය කට්ටියට දෙන්න ඉන්න අයට.
ඒගොල්ලන්ට දෙන්න පුළුවන්.
අහන්නේ නැහැ. නැහැ ඒගොල්ලන්ට නෙමෙයි එහෙ